අද 2025 පෙබරවාරි මාස 2 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නට සඳහා වන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකටයි අප සියලු දෙනාම සූදානම් වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයේ සහභාගී වන නම කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. අනතුරුව අප වෙත ලැබී ඇති සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමටත් අප බලාපොරොත්තු වෙනවා. අනතුරුව පුණ්‍යානුමෝදනාමින් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පරිමුට්ඨා පණ්ඩිතා භාෂා වාචා ගෝචර භාණිනෝ යාවචිච්ඡන්ති මුඛායාමං යේන නීතා නතං විදූති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසේ අපිට මේ ඉදිරිපත් වෙලා තියෙන කතාබහ මට හිතුණා මේ විදිහ අදහසකින් පටන් ගන්න පුළුවන් කියලා. දැන් සාමාන්‍ය අපි දැකලා තියෙනවා ඔය බොහොම ලස්සනට බොහොම ආකර්ශනීය විදිහට කතා කරන ගිරව් එහෙම නේද? ඔය ගෙවල් වල උරතලයට ඇති කරන සත්තු, මේ ගිරවෙක් වගේ සතෙක් බොහොම ආකර්ශනීය විදිහට අපි අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා. එයා සමහර වෙලාවට කවි කියනවා. ඒ වගේ බොහොම ලස්සනට මේ සතා කතා බස් කරන බව නම් අපිට දැක දැනගන්න පුළුවන්. ඊට පස්සේ පෙත්තප්පු බත් කෑවද කියලා ඇහුවාම ඔන්න කියනවා පෙත්තප්පු බත් කෑවා කියලා. නේද? අපි අහන දේවල් වලට පිළිතුරු දෙන පාටයි අපි අහන දේවල් තේරුම් අරගෙන මේ සත්‍ය අපිට ප්‍රතිචාර දක්වන පාටයි. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මේ කියෝන ගිරවෙක්ගේ පෙත්තෙක්ගේ ස්වභාවය දකින්න පුළුවන්. නමුත් මේ සතා මේ විදිහට කතා කරාට අපිට බැලු බැල්මට පෙනුනට මේ කියන දේ තේරුම් අරගෙන ප්‍රතිචාර දක්වනවා වගේ කියලා ඇත්තටම මොකද්ද මෙතන වෙන්නේ කියලා බැලුවොත් යම් කිසි විදිහක අර නිකන් මොනවද නාද රටා ටිකක් ප්‍රකාශ කරන්න එයා හුරු වෙලා තියෙනවා. මේ වගේ දෙයක් මේ වගේ නාද රටාවකට මෙහෙම ප්‍රතිචාර දක්වන්න හුරු වෙලා තියෙනවා. එහෙම නැතුව දැනුම් තේරුම් නැතුව කතා කරනවවත් දැනුම් තේරුම් නැතුව පිළිතුරු දෙනවවත් නෙමෙයි. බැලු බැල්මට එහෙමද පෙවුනට එහෙම තත්ත්වයක් එතන අපිට දකින්න නෑ. ඉතින් මේ වගේ ස්වභාවයක් තමයි ඔය ගිරවෙක් පෙත්තෙක් ගත්තාම ඒකගේ හැටි. ඔය කතාව බොහොම අගේ කරාට මොකද, ඒ කතාව බොහොම වටිනා විදිහට අපිට පෙනුනට මොකද, මේ දැනගෙන කතා කරනවවත් මේ තේරුම් අරගෙන ප්‍රතිචාර දක්වනවවත් නොවේ. නමුත් අපිට බැලූ බැල්මට මේක මහා වටින දෙයක් වගේ, මේක මහා මේ සතා හරි ආශ්චර්යමත් වගේ කියලා හිතෙනවා නේද? අර නසරුදීන්ගේ කතාවක සඳහන් වෙනවා, නසරුදීන් මාකට් එකට ගියාම මේ කතා කරන ගිරව් ඉන්නවා. ඒ ගිරව් බොහොම අධික මිලකට අලෙවි වෙනවා. මේ මිනිස්සු හරි ආකර්ෂණීයයි මේ ගිරවුන්ට. ඉතින් නසරුදීනුත් කල්පනා කරනවා, මටත් මේ විදිහේ හම්බ කරගන්න තියුණා නම් මේ විදිහට සත්තු විකුණලා කියලා. මෙයා මොකද කරන්නේ, ගෙදර ඉඳපු කිකිලියෙක්ව අරගෙන යනවා මාකට් එකට. අනේ ඉතින් අර ගිරවුන්ඩ අච්චර ගාණක් ගෙවපු මිනිස්සු මේ කිකිලිට එහෙම ලොකු ගණනක් ගෙවන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් නසරුදීන්ගේ හිත රිදිලා නසරුදීන් කියනවා, මේක මහා අසාධාරණ වැඩක්, මේ ගිරව් ගන්නවා මෙච්චර ගාණක් දීලා, හැබැයි මේ කිකිලිව ගන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. එතකොට මේ ප්‍රකාශය, මේ චෝදනාව අහපු එතන ඉඳපු මිනිස්සෙක් මෙයාට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියනවා. මේ නෑනේ නසරුදීන්, මේ ඒ සත්තු කතා කරනවානේ, ඒ සත්තු කතා කරනවානේ, දැන් මේ කිකිලි මේ කතා කරන්නේ නෑනේ කියලා කියනවා. එතකොට ඒ වෙලාවේ නසරුදීන් කියනවා, මෝඩයා උඹට තේරෙන්නේ නැහැ, උඹ මේ කතා බහ කරන කුරුල්ලෝ විතරක් අගය කරනවා, නමුත් මේ මේ කිකිලි හොඳ වටිනා හිතවිලි කොච්චර තිබුණත් අපිට මේක කියලා කරදර කරන්නේ නෑනේ, ඈ කියලා කරදර කරන්නේ නෑනේ, ඒ වගේ සතෙක් අගය කරන්න උඹට තේරෙන්නේ නැහැ කියලා අර මුස්සටත් බැනලා පිට වෙලා ගියාලු. අර විදියට කියෝන ගිරා වගේ කරාට මොකද, ඊට වැඩිය හොඳ හොඳ හිතවිලි තියෙන නමුත් කතා නොකර ඉන්න මේ කිකිලිව කවුරුත් අගය කරන්නේ නැහැ කියලා බැනලා පිට වෙලා ගියාලු. ඉතින් ඔන්න ඔය වගේ මේ ලෝකේ දිහා බැලුවාම මේ කියෝන මේ පෙට්ටප්පුලා වගේ මේ චර්යාව සාමාන්‍යයෙන් බොහොම ආකර්ෂණීයයි. බැලු බැල්මට නිකන් හරි ආකර්ෂණයක් පේනවා. මේක නිකන් හරයක් ඇති වගේ පේනවා. නමුත් බැලුවොත් මේ තේරුම් අරගෙන කරනවත් මේක ඇති හරයක්වත් දෙයක් නැහැ. ඒ වෙනුවට නිකන් ඔහේ නිකන් අර කියවිල්ලක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ කියවිල්ලක් පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ යම් අදහසක් තමයි මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන ඒ සිදුවීම. මේක මේ උදාන පාළියේ තියෙන සද්ධාය මාන සූත්‍රය කියලා ඒ සෝණ වර්ගයේ තියෙන සූත්‍රයක්. එතකොට ඒකේ බැලුවොත් එතන වෙන සිදුවීම තමයි බුදුරජාණන් වහන්සේ යම් භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග චාරිකාවේ වඩිනවා. ඒ කියන්නේ දුර ගමනක්. එතකොට ඒ දවසල පයින් යන තියුණ හින්දා ද කොහෙදෝ ඒ ගමන ගොඩක් වෙලාවට කෙරෙන්නේ පිරිස් වශයෙන්. එක පැත්තකින් ආරක්ෂාව සහ අනිත් පැත්තෙන් ඒ පහසුකම් සලස ගන්න තියෙන ඉඩකඩ නිසා වෙන්නේ නැති ඒ ගැල් පේලියක් පිටිපස්සෙන්, එහෙම නැත්නම් මිනිස්සු පිරිසක් විදිහට බන්ධන නඩයක් විදිහට මෙන්න මෙහෙම තමයි මේ දුර ගමන් යෙදිලා තියෙන්නේ ගොඩක් වෙලාවට. ඒ සත්තු ගහන අනතුරු බහුල ප්‍රදේශ පව කරගෙන යනකොට අර පිරිසක් විදියට චාරිකා කිරීම තමයි ක්‍රමවේදය. එතකොට බුදුරජාණන් වහන්සේ වික්ෂු සංඝයා වහන්සේලා පිරිසක් සමගත් යනවා. ඊට අමතරව යම් යම් පිරිස් තම තමන්ගේ වැඩ කටයුතු සඳහා මේ නඩේට එකතු වෙලා ගමන් කරනවා. ඉතින් දානමාන කටයුතු සමහර විට ඒගොල්ලන්ගේ අනුග්‍රහයෙන් සිද්ධ වෙනවා ඇති. ඉතින් කෙසේ නමුත් මේ පිරිසේ ඉඳලා තියෙනවා යම් බ්‍රාහ්මණ තරුණයෝ පිරිසක් මේ ගමන් කරපු. එතකොට මේ තරුණයෝ පිරිස සඳහන් වෙන්නේ අර නිකන් ඔහේ කියෝනෝ එක එක විහිළු තාලු කරනවා, ශබ්ද නගනවා, කෑ ගහනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයකින් තමයි මේ පිරිස කල්ගෙවල තියෙන්නේ. එතකොට අර බුදුරජාණන් වහන්සේට නිග්‍රහයක් කරන්න වගේ අදහසක් ඒගොල්ල තුල නැහැ. නමුත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ලෝකේ තමයි ඉන්නේ. එතකොට මේ විදිහේ මේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා යම්කිසි හික්මීමක් පාලනයක් නැතුව මේ පිරිස අර තමුන්ගේ ලෝකේ අතරමං වෙලා අර නුදුරුම ඒ බුදුන් ඉන්න ආසන්නයේම යම්කිසි විදියක විහිළු තාලු කර කර කියෝ කියෝ කෑක ගහ ඉන්නවා. එන්නේ විදිහේ ඉන්න පිරිසක් තමයි මේ සිදුවීමට මුල් වෙන්නේ. දැන් ඔය සාමාන්‍ය ගත්තොත් දැන් ඔය අලුත් අපි හිතමුකෝ අලුත් පරම්පරාවල දරුවෝ ඔය ජෙනරේෂන් Z කියන්නේ ඒගොල්ලෝ ගත්තොත් අනේ ඒගොල්ලන්ගේ සමහර කෙනෙක් අර දෙමව්පියන්ගේ ආබාධ නිසාද කොහෙද ඒ පැවිද්දෙක් භික්ෂුවක් දැක්කහම යම් ගරු කිරීමක් තියෙන වෙන්න පුළුවන්. තවත් බොහෝ පිරිසක් ඉන්නවා ඩොන්ට් කෙයා තමයි. ඒගොල්ලන්ට අදාළ නෑ ඒගොල්ලෝගේ ජීවිතවල ඒගොල්ලෝ කල් ගෙවනවා. අර මගදී හම්බුණත්, අර යම් අවස්ථාවකට සම්බන්ධ වුණත්, ඒ නිසි ඒ ගෞරවයක් එහෙම ස්වභාවයක් නැහැ. එතකොට ඒගොල්ලෝ අනේ යම් කිසි විදියක ඒගොල්ලන්ගේ ලෝකවල අතරමං වෙලා ඒගොල්ලන්ට ඕන විදියට කල් ගෙවමින් ඉන්නවා අපිට දකින්න පුළුවන්. ඒ හැමෝම නෙමෙයි, සමහර පිරිස් ඉන්නවා එහෙම. තව කෙනෙක් අන්න දෙමව්පියන්ගේ ආබාධයේ නිසා වෙන්නේ නැති අන්න බොහොම ශද්ධාවෙන් ඒ වැඩ කටයුතු කරන පොඩි ළමයි පවා නැතුවා නොවේ. ඉතින් කෙසේ නමුත් මෙන්න මේ වගේ පිරිසක් දකින බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ හැසිරීම දකින බුදුරජාණන් වහන්සේ යම් කිසි ගාථාවක් දේශනා කරනවා. නිකං අර මේ සිදුවීම අලලා යම් ප්‍රකාශයක් කරනවා. අන්න ඒ ප්‍රකාශය තමයි අපි අද මේ ඉදිරියෙන් තියාගත්තේ. මෙතන සඳහන් වෙන්නේ මොකද්ද? පරිමුට්ටා පණ්ඩිතා භාෂා වාචා ගෝචර භානිනෝ යාව යාවච්ඡන්ති මුඛායාමං යේන නීතා නතං විදූති. ඔන්න විදිහ අදහසක් තියෙන්නේ. මොකද මේකේ තේරුම මේ කියනවා මෙන්න මෙහෙම. එකම විදිහේ වචන ටිකක් තමයි සඳහන් වෙන්නේ නිකන්. මේ පෙට්ට අපුලා වගේ කියන අදහසක් තමයි ඇත්තටම මේ කියන දේවල් පිටිපස්සේ තියෙන්නේ. කියනවා මොකද්ද? මුලා සිහිය ඇති. අසිහිය තමයි රජ කරන්නේ. මුලා වෙලා තමයි මේගොල්ලෝ ඉන්නේ. ඊට පස්සේ පණ්ඩිත ප්‍රතිරූපක. හරිද? ඒ කියන්නේ පණ්ඩිතයෙක් වගේ පේනෙනවා. හැබැයි ඇත්ත පණ්ඩිතයෙකුත් නෙමෙයි. අන්න පණ්ඩිත ඥානවන්ත ස්වභාවයක් බැලූ බැල්මට පේනෙනවා. ඒකට තමයි අර ලෝකය ආකර්ෂණය වෙන්නේ සාමාන්‍යයෙන්. අර බොහොම සද්දෙට කතා කරන්න පුළුවන් නම්, ලස්සනට කතා කරන්න පුළුවන් නම්, දන්නේ නැතුව බොහෝ පිරිසක් අනුගාමිකයෝ හැදෙනවා. නේද? බැලූ බැල්මට පණ්ඩිත ප්‍රතිරූපකයි. ඊට පස්සේ මුඛාරූඪ වූ, මුඛයට ආරූඪ වෙලා ඉන්නේ. නිකන් අර යක්ෂා වේශයක් ආවා වගේ මේ මුඛයට වචනවලට ආරූඪ වූ යම් ස්වභාවයක් මේගොල්ලෝ ළඟ තියෙනවා. යම් පමණකට කට ඇරේද ඒ පමණට කියවනවා. හරිද? මේ බුදුරජාණන් වහන්සේගේ වචන. හරිද? යම් පමණකට කට ඇරෙනවද ඒ පමණට කියවනවා. මේ අසිහියෙන් මේ විදිහට කටයුතු කරන මේ පිරිස නුසුදුසුක් කියන බව දන්නේ නැහැ. ඔන්න ඔබ තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන අදහස. මේ වචනය ආරූඪ කරගෙන, මුඛයට ආරූඪ කරගෙන මේ පණ්ඩිත ප්‍රතිරූපක ස්වභාවයක් ඇතිව, මේ මුලා වූ සිහියක් ඇතිව කට ඇරෙන පමණට කියෝන මේ පිරිස දැකලා අන්න කියනවා අසිහියෙන් මේ වැඩ කරන, ගනුදෙනු කරන මේ පිරිස නුසුදුසුක් කියන බව දන්නේ නැහැ කියලා. ඉතින් ඔන්න ඒ විදිහේ අදහසක් තමයි භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒතර මේ පිරිසට බණ කියන්න යනවත් නෙමෙයි. නිකන් අර දැකලා, නිකන් දැකපු සිදුවීම සම්බන්ධ යම් දේශනාවක්, අදහසක් ප්‍රකාශ කරනවා. ඒක ඒ පිරිස ඉලක්ක කළා ඒගොල්ලන්ව නිවන් දක්වන්නවත්, ඒගොල්ලන්ට බණ කියන්නවත් එහෙම උත්සාහයකුත් නැහැ. නමුත් කාටදෝ බණක් කියනවා. කාටදෝ කියනවා. ඉතින් මේ විදිහේ සිදුවීමක් තමයි අද දවසේ අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට දැන් ඔය දේ ගැන කතා කරන්න ගියාම දැන් අපි හිතමු මෙහෙම දෙයක් දැන් සාමාන්‍ය ගත්තොත් අපි දහසක් දේවල් අතරේ තමයි අපි කල් ගෙවන්නේ. නේද? බොහොම සංකීර්ණ ජීවිත අපිට තියෙනවා. දැන් සාමාන්‍ය සංකීර්ණත්වය කියන ගැන කියනකොට කියනවා කෙනෙක් මානසිකව හරි කායිකව හරි බිඳ වැටෙන්න හේතු වෙන්නේ මේ සංකීර්ණත්වය කියලා. ජෙනටික් සසෙප්ටිබිලිටි කියලා තමයි කියන්නේ. මේ ජානවලින්ම අපේ යම් ලිමිටේෂන්ස් තියෙනවා. එතකොට අර ජීවිත සංකීර්ණ වෙන්න වෙන්න යම් කිසි මොහොතක මේ ලිමිටේෂන්ස් පන්නලා යන්න යනවද ඒ අවස්ථාවේ මේ තැනැත්තා යම් අනතුරකට වෙහෙස පීඩාවකට ලක් වෙනවා. දැන් අපි හිතමු පොඩි කාලේ හොඳට වැඩ කටයුතු කරපු කෙනෙක් වුණත් සමහර විට ඔය ටීනේජ් ඉයර්ස් පව් කරගෙන යනකොට අන්න එයාට දරා ගන්න බැරි වෙලා යම් බ්‍රේක් ඩවුන් එකකට වගේ එයා ගමන් කරනවා. අන්න මොකද උනේ, අර ටීනේජ් ඉයර්ස් කියන්නේ තේම ලොකු සංකීර්ණ අවධියකුත් නෙමෙයි. නමුත් ඒ සංකීර්ණත්වය දරා ගන්න බැරි වුණා. තව සමහරු ගොඩ දෙනෙක් ඉන්නවා ඔය මිඩ් ලයිෆ් ක්‍රයිසිස් කියන්නේ නිකන් ජීවිතයේ මැද අවදියේදී 30 ගණන් ගොඩක් කාලවලට පහු වෙලා ඔය 40 කිට්ටු වෙනකොට වගේ ඔන්න මිඩ් ලයිෆ් ක්‍රයිසිස් එකක් එනවා. ඒකෙදී ඒ අවධිය තමයි වැඩියම සංකීර්ණ, විශේෂයෙන් රැකී රක්ෂා කරනවා. ඊට පස්සේ කේවල් දොරවල් පවුල් නඩත්තු කරනවා, දරුවෝ උස්මහත් කරනවා, අම්බු කරගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහේ මහා සංකීර්ණ තත්ත්වයක් මේ වගේ අවධියකදී මතුවෙලා එනවා. අනේ ඒ අවධියේදී ගොඩ දෙනෙක් සමහර විට මේ ජෙනටික් සසෙප්ටිබිලිටි කියන මෙන්න මේ තමුන්ගේ පද්ධතියට දරන්න බැරි යම් මට්ටමක් ඉක්මවා යාම නිසා නොයෙකුත් වෙහෙස පීඩාවලට පත් වෙනවා. සමහර වෙලාවට ඒ කෙනා කයින් ලෙඩ වෙනවා නේද, කායිකව ලෙඩ වෙනවා. තවත් වෙලාවට බේබදුකමකට ඇබ්බැහි වෙනවා, නැත්නම් වෙන මොකක් හරි දුරාචාරයකට ඇබ්බැහි වෙනවා. එහෙමත් නැත්නම් තවත් විටක අන්න මානසිකව රෝගී වෙන වගේ තත්ත්වෙකුත් අපිට දකින්න පුළුවන් නේද? එන්න එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් එතකොට සාමාන්‍ය රිසර්ච් එකක සඳහන් වෙනවා දැන් ඔය බයිපෝල් එපිසෝඩ් එකක් වගේ එන්න ඉඩ වැඩි කියලා තනිකඩ ජීවිතයක් ගෙවන කෙනෙක්ගේ. සමහර විට අර ඉමෝෂනල් සපෝර්ට් එක නැති හින්දා වෙන්නේ නැති නේද? ඒ වගේ කෙනෙක් අර විදිහේ බයිපෝල් එපිසෝඩ් එකකට යාට තියෙන අනතුර වැඩි කියලා කියනවා. එන එහෙම වෙනවා. හැබැයි ඉතින් තනිකඩව නොසිටියත් යම් යම් ඒ පවුල් වල මතුවෙන ප්‍රශ්නවලදී තනිකඩව ඉන්න කෙනෙක්ට වැඩිය වෙහෙස පීඩා විඳින්නත්, ඒවා නිසා අර විදිහේ මානසික ව්‍යාධි වලට ලක් වෙන්නත් සමහර විට කෙනෙක්ට වෙන්න පුළුවන්. ඉතින් නිශ්චිතව මෙහෙම කියන්න බෑ. නමුත් අර තනිකඩ ජීවිතයක ඒ ඉමෝෂනල් සපෝර්ට් එක නැති නිසා සමහර විට ඒ විදිහේ මේ වෙහෙසක් මතුවෙන්න පුළුවන් කියලා ඒ තොරතුරු දැක්වෙනවා. නිකන් තෙල් ටිකක්වත් ගාගන්න කවුරුත් නැහැ හදිස්සියකට නිකන් නේද? අන්න එහෙම දෙයක් තියෙනවා. ඉතින් කොහොම හරි නමුත් මේ වගේ සංකීර්ණ ජීවිත ගත කරනකොට මේ සංකීර්ණත්වය වැඩි වෙනකොට යම් මට්ටමක් පනලා යනකොට ඒ තම තමුන්ගේ දරා ගැනීමේ ශක්තිය නැති වෙනකොට අන්න මොකද වෙන්නේ, පද්ධතිය කොහෙන් හරි දුර්වල තැනකින් කඩලා යනවා. හරියට නිකන් පුම්බන බැලුමක් වගේ, බැලුමක් පුම්බගෙන යනකොට දුර්වලම තැනින් තමයි කඩලා යන්නේ. හරි, එහෙම දෙයක් තියෙනවා. ඉතින් එතකොට මෙන්න මේ විදිහේ ක්‍රියාවලියක් අපිට දකින්න පුළුවන්. ඉතින් මෙන්න මේ සංකීර්ණත්වය තමයි අපේ ජීවිතවල ස්වභාවය. මේ සංකීර්ණත්වයේ තමයි අපි මේ උදේ ඉඳලා හවස වෙනකන් කල් ගෙවන්නේ. අපේ ඉන්ද්‍රියන්ටවත් දරා ගන්න බැරි මට්ටමට මේ සංකීර්ණත්වය වර්ධනය වෙලා තියෙනවා. ඉදිරියට තව තවත් වර්ධනය කරන්න තමයි තාක්ෂණය ගැන කතා කරන කට්ටියගේ බලාපොරොත්තුව නේද? එතකොට එහෙම එහෙම වර්ධනය වෙනකොට අන්න මොකද වෙන්නේ, මේ සංකීර්ණත්වය තුළම යම් කිසි විදියක අඳුරේ අතපත ගෑමක් වගේ සිද්ධ වෙනවා. එතකොට එන්නේ දේ සංකීර්ණත්වයේ රෝග ලක්ෂණයක් වගේ තමයි මෙන්න මේ කට කියවිල්ල නේද, රෝහේ කියෝනවා, අසීයෙන් කියෝනවා, අර පෙත්තක් පුලා වගේ කියෝනවා. ඒ විදිහ දෙයක් දකින්න පුළුවන්. දැන් සාමාන්‍ය ගත්තොත් දැන් ඔය ඒ කාලේ වගේම අද කාලෙත් ඔයගේ කට්ටිය කොතෙකුත් ඉන්නවා නේද? අර සුදුසු වෙලාවේදී කතා කරන එක වෙන කතාවක්. නමුත් මෙතන වෙන්නේ මොකද්ද, මේ ඔහේ නිකනුත් කියවනෝ වචන නොකිය ඉන්න බෑ, කට අරින්නේ නැතු ඉන්න බෑ. අර රිට්‍රීට් එකකට ආවත් කාවාරි දෙතුන් දෙනෙක් අල්ලගෙන මුල්ලකට වෙලා කාමරවලට වෙලා කියෝන එක තමයි කරන්නේ. එයාට ඒක නැති වුණොත් එහෙම වෙන අවුලක් යනවා. එතකොට මෙන්න මේ විදිහේ මේ සංකීර්ණ ජීවිත ගෙවන අපි මේ සංකීර්ණත්වයේ රෝග ලක්ෂණයක් වගේ ප්‍රතිඵලයක් වගේ අන්න මොකද වෙන්නේ? නිකන් ඔහේ කියෝන ගතියක්, කට ඇරෙන පමණට කියෝන ගතියක්, අර විදියට මුඛාරූඪ වුණ ගතියක්, මොකයට ආරූඪ වුණ ගතියක්, මේ විදියට අසිහියෙන් නුසුදුසු දේවල් කියෝ කියෝ ඉන්න ගතියක්, මේ විදිය දෙයක් මත වෙලා එනවා. එතකොට මේවා ගොඩාක් වෙලාවට මේ ඇබ්බැහි විදියට තමයි යන්නේ. ඇබ්බැහි විදියට යන්නේ. අර හිතලා කරනවා මන් නෙමෙයි, නමුත් එයාටත් පාලනයක් නැතුව එයා මේවා ඔස්සේ ඇදිලා යනවා. ඒ වගේ කෙනෙක් එක්ක මාතෘකාවක් කතා කරන්න බෑ. යම්කිසි ප්‍රශ්නයක් මාතෘකාවක් කතා කරන්න අමාරුයි. එයා හැම වෙලේම මේ ප්‍රශ්නෙන් මාතෘකාවෙන් පිටපැනලා වෙන මොන මොනවද ටිකක් කියවනවා. යන්නේ කොහෙද යවුවාම මල්ලේ පොල් කියනවා. ඉතින් ඕක තමයි ඒ ඒ ස්වභාවය. එතකොට මේවා නිකන් එක පැත්තකින් අනුකම්පා කටයුතුයි. මොකද හේතුව මේ මේ එයාටත් පාලනයෙන් තොරයි බොහෝ වෙලාවට මේක. ඒ ඒ කට්ටිය හිතලා කරනවත්, ඒ කට්ටිය දැනුවත්ව කරනවත් නෙමෙයි. අර පෙත්තා කියවනවා වගේ තමයි. එතකොට ඒ ඒ වගේ කෙනෙක්ටත් එක පැත්තකින් අනුකම්පා කටයුතුයි. මොකද හේතුව එයාත් ඉන්නේ ඒකට හසු වෙලා අසරණ වෙලා. එන්නේ විදිහේ යථාර්ථයක් මේ අපේ සංකීර්ණ ජීවිතවල තියෙනවා. එහෙම මිනිස්සු කොතෙකුත් අපිටත් එදිනෙදා ජීවිතවල හමු වේවි. සමහර විට අපි ළඟත් ඒ වගේ ගති තියෙන්න පුළුවන් නේද? අර විදිහට මොන මොනවා හරි කියවන්න ඕනේ. කියවන්න ඕනේ. එන්නේ බණ බණක් එහෙම කියන්න බැරි වුණා නම් නිකන් හාමුදුරන්ටත් එහෙම අවුලක් එනවද දන්නේ නැහැ. ඉරිදා දවසක් මිස් වුණාම වගේ නේද? එහෙම එනවද දන්නේ නැහැ. මොකද අර කියෝ ගන්න තියෙන chance එක නැති වෙනවනේ. මේ කවුරු හරි මේක අහගෙන ඉන්නවනේ අප්පා. ඒක ලොකු දෙයක් නේ මං කියන්නේ. සාමාන්‍යයෙන් මේ අහගෙන ඉන්න කෙනෙක් හොයා ගන්නත් අමාරුයිනේ. දැන් ඔය තරුණ වයසේ ඉන්න පිරිස්වලද එහෙම ගොඩ දෙනෙට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කියන දේ අහන්න කෙනෙක් නැති බව. එයා කියන දේ අහන්න කවුරුත් නැහැ. දෙමව්පියන්ට අවධානයක් දෙන්න වෙලාවකුත් නැහැ. වෙන හිතවතෙකුත් නැහැ, යාළුවෙකුත් නැහැ. ඉතින් මොකද කරන්නේ? අර ડિප්‍රෙෂන් හදාගන්න ප්‍රධාන හේතුවක් තමයි මේ කියා ගන්න කෙනෙක් නැහැ මේ කියන ඒවා. එහෙම කට්ටියක් ඉන්නවා. ඒ වගේ කට්ටියට ඔය හිටතල හිට බඳින තෙරපිස්ට් කෙනෙක් වගේ හම්බුනොත් අන්න මොකද වෙන්නේ? එයා එක ගිහිල්ලා ඔක්කොම කියෝලා 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 අනේ පැයක් කියවනවා පුදුම සහනයක්. මේ හොඳ තෙරපි සෙෂන් එකක් කියලා අන්න එළියට එනවා. මොකද හේතුව? අර මේ නිදහස් කරගන්න ඉඩකඩක් අවස්ථාවක් ලැබුණා. බොහෝ වෙලාවට මේ කියන දෙයක් අහන්න කෙනෙක් නැහැ. කියාගන්න උමනාව දුන්නට අහන්න කවුරුත් නැහැ. මේ විදිහේ පිරිස් අඩුයි මේ ලෝකේ. අහන්න අවධානයක් දෙන කෙනෙක් අඩුයි. ගොඩ දෙනෙක් අර යාන්ත්‍රිකව තම තමන්ගේ වැඩවලේදී මින් මිසක් වෙන කෙනෙක්ට අවධානයක් දෙන්න අමාරුයි. නමුත් ඉතින් අර අර පැවිද්දෙක් වගේ ඉතින් මොනවා හරි කියනකොට අර සිවුරට ගෞරවයටද කොහෙදෝ කට්ටිය අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නවා නේද? ඒකත් හැබැයි පරහට තමයි ඉතල තියෙන්නේ. මොකද මොනවා කියනවද දන්නේ නැහැ නේ. පැවිද්ද වුණත් කට්ටිය ගාපු පමණින් සිවුරක් පොරවගත්ත පමණින් කියන දේවල් හරි වෙන්නේ නැහැ නේ. ඒ වෙනුවට ඉතින් පොඩ්ඩක් කනට ප්‍රඥාව ෆිල්ටරයක් දාලා අහගෙන ඉන්න එක තමයි හොඳම වැඩේ. මේ කියන කතාව මොකද්ද කියලා. ඉතින් එන්නේ විදිහේ අපි හිතමු යම් කියෝන කෙනෙක් කියන දේවල් මොනවද කියලා දැනගෙන ඒවා ගැන යම් කිසි අවධානයෙන් අපි බැලුවොත් මේ දේවල් බොහෝ වෙලාවට නිකන් එයා ඇද්දහියට වගේ කියවනවා තමයි තේරෙන්නේ. පෙත්තා කියවනවා වගේ තමයි. අර සංකීර්ණ ජීවිතවල ඒ අඳුරේ අතපත ගෑමක් වගේ ඒගොල්ල තුල තියෙනවා. ඒ තිබීම තුළ මොකද වෙන්නේ? නොදැනීම ඒ ඇබ්බැහියට ලක් වෙලා තියෙනවා. දැන් පහුගිය දවසක ඔය කොග්නිටිව් බිහේවියරල් තෙරපි කියලා සාමාන්‍යයෙන් බටහිරේ ඔය තෙරපි එකක් තියෙනවා. ඒකේ ඒගොල්ලෝගේ අදහස තමයි, නැත්තං ඒකේ ලොජික් එක තමයි, ඒගොල්ල කියනවා මේ යම් යම් විදිහට කෙනෙක් හිතනවාද ඒ සිතිවිලි වලට අනුව එයාගේ හැඟීම් වෙනස් වෙනවා, ඒ සිතිවිලි වලට අනුව එයාගේ චර්යාවන් වෙනස් වෙනවා කියලා. ඔබ තමයි ඒගොල්ලන්ගේ ලොජික් එක. එතකොට මේ කොග්නිටිව් බිහේවියරල් තෙරපි කිව්වහම කොග්නිෂන් කිව්වහම අර නැත්තම් කොග්නිටිව් කිව්වහම අතන අදහස් වෙන්නේ මේ එක්සැමින් යුව තෝට්ස් කියන අදහස තමයි. ඔබගේ හිතිවිලි නිරීක්ෂණය කරන්න. බිහේවිය කිව්වහම ඔබගේ චර්යාවන් නිරීක්ෂණය කරන්න. තෙරපි කිව්වහම මෙන්න මේ නිරීක්ෂණය යම් කිසි විදියක සාකච්ඡා කළා ඒක වෙනස් විදියකට පරිවර්තනය කරන්න පුළුවන් කියන ප්‍රොමිස් එක තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඔකට හොඳ උදාහරණයක් කිව්ව හැකි මෙන්න මේ විදියට. දැන් මේ වගේ දේවල් අපේ ජීවිතවල කොතෙකුත් වෙන දේවල්. දැන් අර යම් කිසි කෙනෙක් අපි හිතමු එයාට එයා කාට හරි කෝල් කරනවා. කෝල් කරාම ඒ කෙනා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ඒ සිදුවීම සිද්ධ වුණාම ওই ට්‍රිගර් එක නිසා හිතවිලි මතුවෙන්නේ මොනවද? හිතවිලි මතුවෙනවා අන්න මේ කෙනා මේ මාව මගහරිනවද කොහෙද? මාත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් හදාගෙන තමයි අර එදත් එහෙම සිදුවීමක් වුණානේ මොකක් හරි ඒක නිසාද දන්නේ තරහ වෙලා ඉන්නේ කියලා. ඔන්න එන කතන්දරයක් ගෙති 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 යනවා. හරිද? ඊට පස්සේ ඒක මත මොනවද හැඟීම් පහළ වෙන හැඟීම් මොනවද? අන්න හිතෙනවා මේ 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 කෙනා මාව ප්‍රතික්ෂේප කරන නිසා ඒ පිළිබඳ තරහක් දුකක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන් නේද? ඊට පස්සේ ඒකට අනුචරයාවන් වෙනස් වෙනවා. ඒ කෙනා ඉන්න තැන් මග හරිනවා. එයාට මුහුණ දෙන්නේ නැතුව යනවා නේද? එයා කෝල් කරත් ආපහු ආන්සර් නොකර ඉන්න පුළුවන්. අන්න මොකද උනේ? අන්න මේ සිතිවිලි අනු ඇඟීම් සහ ඇඟීම් අනු චර්යාවන් වෙනස් වුණා කියන අදහස තමයි ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ. එතකොට මෙන්න මේ වගේ තෙරපි එකක මූලිකම අදහස තමයි අර විදියට examine your thoughts, examine your behaviors. ඔබගේ හිතිවිලි නිරීක්ෂණය කරන්න, ඔබගේ චර්යාවන් නිරීක්ෂණය කරන්න කියලා. ඒ නිරීක්ෂණය කිරීම තුළ අන්න මේ දේවල් හොඳ විදිහකට වෙනස් කරගන්න පුළුවන් කියන අදහස ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. අර happy thoughts, අර negative thoughts වෙනුවට happy thoughts හිතන්න කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න ඒ විදිහට ඔය යම් ඇබ්බැහි වගේ වර්ධනය වෙලා තියෙන හිතිවිලි, හැඟීම්, චර්යාවන්, ඒ කියන්නේ වචනෙන් කයින් සිදු කරන දේවල්, ඒ වගේ දේවල් බොහොම ශක්තිමත්ව බොහොම ප්‍රබල විදිහට වර්ධනය වෙලා තිබුණාට මොකද ඒව වෙනස් කරන්න පුළුවන් හැකියාවක් අපි ළඟ තියෙනවා. ඒ වෙනස් කිරීම සඳහා අවශ්‍යම දේ තමයි අන්න මොකද්ද? අර අවදි භාවයක්. self awareness කියන්නේ තමන් තමන් ගැන අවදි. ඒක තමයි වෙනසක් කරන්න අවශ්‍ය එකනේ. අර therapy එකෙත් කියන්නේ examine your thoughts, examine your behaviors. ඒක තමයි මුල් වෙන්නේ. තෙරපිස්ට් ඉදියට හරියන්නේ නැහනේ. ගිහිල්ලා මේ අගේ හිතවිලි මට පහළ වෙනවා. ඒ හිතවිලි වලට අනුව මෙන්න මේ මේ විදියට මම ක්‍රියා කරනවා කියලා කියන්න වෙන්නේ රෝගියාටම තමයි. නේද? රෝගියා තුල ඒ අවදි භාවයක් නැත්නම් තියා දෙන තොරතුරු වැරදි. එතකොට දැන් මේ වගේ මේ තෙරපි එකක් දැක්කම නම් අපිට හරි ආකර්ෂණයක් ගියාට මොකද මේ තෙරපි එකේ ෆවුන්ඩේෂන් එක වගේ තියෙන්නේ අන self awareness. එතකොට මේවා ඩිවලොප් කරපු කට්ටිය මයින්ඩ්ෆුල්නස් කියන සබ්ජෙක්ට් එක දැනගෙන ඒක මත මේක බිල්ඩ් කරන්න දන්නේ නැහැ. එහෙම නැත්නම් මයින්ඩ්ෆුල්නස් කියන දේ දන්නේ නැතුව උනත් ඒ ගුණාංගය අඳුනගෙන කටයුතු කරත් දන්නේ නැහැ. ඉතින් කෙසේ නමුත් ඔය ඔය බටහිරේ භාවිත වෙන තෙරපි ගොඩක් තව එකක් තියෙනවානේ මයින්ඩ්ෆුල්නස් බේස්ඩ් ස්ට්‍රෙස් රිඩක්ෂන් කියලා. ඒක නම් තනිකරම කෙලිම මයින්ඩ්ෆුල්නස් වචනේ දීලා තියෙනවා. මේකේ කොග්නිටිව් බේස් තෙරපි කිව්වට මයින්ඩ්ෆුල්නස් වචනේ සඳහන් වෙන්නේ නැහැ. ඉතින් නමුත් ෆවුන්ඩේෂන් එක තියෙන්නේ මයින්ඩ්ෆුල්නස්. ඉතින් අන්න විදිහේ සෙල්ෆ් අවේයනස් එහෙම නැත්නම් අවදි භාවයක් හරහා මේ දේවල් වෙනස් කරන්න පුළුවන් කියන පොරොන්දුව තමයි අපිට දෙන්නේ. එතකොට අපි හිතමු අර දැන් අර විදිහට කට කියවන කෙනෙක් වුණත් නොනවත්වා අර මුඛයට ආරූඪ වෙලා අර විදිහට කතා කරන කෙනෙක් වුණත් එයාට මේක වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරන්නේ කොහොමද? වෙනස් කිරීම වෙහෙසකාරී බවත් හැබෑව. මොකද වා හැදිලා තියෙන්නේ මේ අදියේ නෙමෙයිනේ. අවුරුදු ගාණක් පුරාවට හැදිලා හැදිලා තමයි මේ කියවිල්ල ඇවිල්ලා තියෙන්නේ. හරිද? නොනවත්තා කියවිල්ල මේ විදිහට ඇති වෙලා තියෙන්නේ. ඒකෙත් යම් අවධියක් තියෙන්න පුළුවන්. ඕක නිකන් රෝගයක් බවට පත් වුණ අවධියක්. අපි හිතමු යම් කිසි විදියක අර ජීවිතේ සංකීර්ණත්වය වැඩි වෙච්ච අවධියක තමයි මෙයා මේ විදිහේ රෝගී ස්වභාවයක් හදාගෙන තියෙන්නේ. ඒකේ යම් අවධියක් අපිට දකින්න පුළුවන්. උපතින්ම වගේ කියවන ගතියකුත් එන්න ඉඩ තියෙනවා. නමුත් අර බොහෝ වෙලාවට යම් අවධියකදී ඒ දරා ගන්න බැරි සංකීර්ණත්වයක් තුළ මතුවෙච්ච රෝග ලක්ෂණයක් මතුවෙච්ච අර ඇබ්බැහියක් බව ගොඩාක් දුරට දකින්න පුළුවන්. ඒක නිසා මේ විදිහේ අවුරුදු ගාණක් දශක ගාණක් වර්ධනය වෙච්ච ඇබ්බැහි තමයි සමහර වෙලාවට තියෙන්නේ. එහෙනම් එතකොට ඒ වගේ දෙයක් දවසින් වෙනස් කරනවා ෂණිකව වෙනස් කරනවා කිව්වට ඒක එච්චරම සාර්ථක දෙයක් නෙමෙයි. වෙනස් කිරීම සඳහා අවශ්‍ය මූලික ගුණාංගේ අපි කවුරු ගාවත් තියෙනවා. මොකද අර ගුණාංගේ සෙල්ෆ් අවේයනස් තමුන් ගැන අවදි භාවයක් තියෙනවා. ඒ අවදි භාවය තමයි අවශ්‍ය ඒ දේවල් වෙනස් කරගන්න. අන්නේ අවදි භාවය පුරුදු කරන තමයි අපිත් මේ රැස් වෙලා කතා බස් කරමින් ඒ උනන්දු වෙමින් කටයුතු කරන්නේ. එතකොට අපි හිතමු මේ කරන පුහුණුව ඕනම ලෙඩකට අහන සුදු පුහුණුවක් තමයි මේක. හරි? මේ විදිහේ මුඛාරූඪ වෙලා කියවිල්ලක් තියෙන කෙනෙක් උනත් එහෙම නැත්නම් වෙනස් විදිහක යම් කිසි විදිහක ලෙඩ රෝගයක් තියෙන කෙනෙක් උනත් කොයි කොයි අපහසු වලට උනත් ඔය කොයි කොයි ප්‍රශ්නට උනත් තියෙන සාර්ථක පිළිතුර තමයි මෙන්න මේ අවදි භාවය. මොකද හේතුව අන්න මේ අවදි භාවය ගැන කියනකොට කියනවා මේ මොළයේ එහෙම නැත්නම් මේ හිතේ බොස් වගේ තමයි මේ අවදි භාවය. එතන යම් යම් තැනකට අවදි භාවය යනවාද අන්න ඒ ඒ තැනට මේ හිත එහෙම නැත්නම් මේ මොළය යම් ප්‍රමුඛතාවයක් දෙනවා. හරි. එතකොට අපි හිතමු අපි අර කට කියවිල්ලට ඔහේ ගමන් කරනවා නම් නැවත නැවත නොදැනීම අනේ ඒක තමයි ඒ අවධානය යන තැන තමයි වැඩි වැඩියෙන් දියුණු වෙන්නේ ප්‍රබල වෙන්නේ. අපි හිතමු ඒකෙන් මුදෝල අරගන්න පුළුවන් නම් අපිට අනේ මුදෝල අරගැනීමේ ගුණාංගය නැවත නැවත ශක්තිමත් කරන්න පුළුවන්. එතකොට එන්නේ විදිහට මේ වෙනදා ඔය කියවිලේ ඔස්සේ ගමන් කරන මේ අවධානය දැන් මොකද කරන්නේ? ඒකෙන් මුදෝලා මේ කියෝන බව දැනගනිමින් මෙතනට කල්ගෙවනවා. අන්න ඔය දැන ගැනීම තුළ මොකද වෙන්නේ? වෙනදාට අරක පෝෂණය වෙවි තියුණා. දැන් ඒකෙන් නික්මෙච්ච ස්වභාවයක් සහිතව කල්ගෙවන තමයි උත්සාහ ගන්න. හරිද? ඒ නික්මිච්ච ස්වභාවය තුළ අන්න අපි දන්නවා මේ විදිහට මේ කියවන්න හිතවිලි මතුවෙලා එනවා. දැන් කටකින් වචනයක් පිට වෙන්න කලින් ඇතුළත කියවිල්ලක් මතු වෙනවනේ. ඇතුළත කියවිල්ල සෑහෙන දුරක් ගිහිල්ලා තමයි වචන පිට වෙන්නේ. හරිද? එතකොට දැන් අපි හිතමු අර නොනවත්වා කියෝන කෙනෙක්, කටෙන් කියෝන කෙනෙක් ගත්තොත් එයාගේ ඇතුළත කොච්චර කියවිල්ලක් ඇතිද නේද? එතකොට අර කියවනවා වගේ 10-15 ගුණයක වේගයකින් ඇතුළත කියවනවා ඇති. ඉතින් හරියට නිකන් අර මහා ගෝසාවක තමයි ඒ තැනත්තා ඉන්නේ. එතකොට එයා අසිහිය කියන එක එයා ළඟ තියෙන බව ඉතින් අහන්න දෙයක් නැහැනේ. දැන් අපි හිතමු මහා ගෝසාවක අපි ඉන්නවා. ඒ ගෝසාවක ඉන්නකොට ඒ ගෝසාවමනේ අපි අවධානය අරගන්න, වෙන දෙයක් ගැන අවධානයක් දෙන්න, වෙන දේවල් දිහා විවෘතව බලන්න අපිට ඉඩක් ලැබෙන්නේ නැහැ. මොකද හේතුව අපි ඉන්නේ අර මහා ගෝසාවක. ඒ ගෝසාව තමයි අපිට ප්‍රමුඛ වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ ගෝසාකාරී හිතක් සහිතව තමයි අර වගේ කෙනෙක් කල් ගෙවන්නේ. එයා කටෙන් වචන කියන ටික තව අඩුයි, හිත තුළ කියවිල්ල ඊටත් වැඩිය භයානකයි. ඔය දෙකේ එකතුවක් කියන්නේ ඒ කෙනා බොහෝ මුලා වූ ස්වභාවයක් තමයි ඒ කෙනා තුළ තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ මුලාවක් වෙනුවට මේ මුලින්ම කර යුතු දේ තමයි මෙන්න මේ විදිහේ ක්‍රියාවලියක් මාතුලේ යනවා කියන අවදි භාවයක් පිටවා ගැනීම. මේ හිතිවිලි කියවිල්ල, මේ ඇතුළත කතාව මහා ගෝසාවක් වගේ තියෙනවා. ඊට පස්සේ ඒක මත පදනම් වෙලා තොරචෝන්තියක් නැතුව මම කියෝනවා. කියෝන එක නවත්තන්න ඕනෙත් නෑ. එකපාරට ඒක නවත්තන්න ගියාම නිකන් අර්සස් රෝග එනවනේ නේද? එහෙම ඕනේ නෑ. ඒ වෙනුවට මේ කියෝන බව දැනගෙන කියවන්න. ඒ කියෝන බව දැන ගැනීම තුළ ඒ කියවිල්ල පෝෂණය වෙන ගතිය අඩු වෙනවා. මේ හිතිවිලි ඇතුලේ කතාව, ඇතුළත කතාව, ගෝසාව දැනගනිමින් කල් ගෙවන්න. එතකොට මොකද වෙන්නේ? වෙනදාට ඒ ඇතුළත කතාව පෝෂණය කරමින් ඒ ඔස්සේ ගමන් කරමින් ඉඳපු මේ තැනැත්තා දැන් නිකන් මේ විදිහේ කියවිල්ලක් යන බව තේරුම් අරගනිමින් ඉන්නවා. ඒ වගේ කෙනෙක් කියනවා මේ ගොඩාක් සංවාද කරනවා මම මා තුළ. ඇයිත් කෙනෙක් කියනවා මේ කා ඒ දන්න කෙනෙක්ගේ යම් සංඥා ටිකක් මවාගෙන, ඒ කියන්නේ එයාගේ රූපය හරියට මවාගෙන නෙමෙයි, එයාගේ නිකන් හැඩතල ටිකක් මවාගෙන එයා එක්ක සාකච්ඡාවක් කරනවලු මේ හිත. හරිද? දෙබසක්. එතකොට අරයාගේ රූපෙම ඇවිල්ලත් නැහැ, එයාගේ යම් හැඩතල ටිකක් නිකන් යම් හැඩතල ටිකක් මැවිලා තියෙනවා. එතකොට ওই විදිහේ සාකච්ඡාවක තමයි මගේ හිත තියුනේ. අන්න මොකද උනේ? මෙන්න මේ යන ක්‍රියාවලිය දැන දැකගත්තා. මේ තොරතෝංචියක් නැතුව මේ සාකච්ඡා කරනවා. තව වෙලාවකට විස්තර විචාර කරනවා. මෙන්න මේ යන දේවල් ගැන කමෙන්ටරි. මෙහෙම කරොත් හොඳයි, අරහෙම කරොත් හොඳයි, බලපංකු මූ කරපු වැඩ මූනම් මහමනේ කියලා ඔන්න විදිහට ඇතුළත මහා කතාවක් කියවිල්ලක් යනවා. ඔය කතාව කාට හරි ඇහුනොත් එහෙම ආයේ ඉඳලා ඉවරයි. එපමණකට අප්‍රිය සහගත වෙන්න පුළුවන් ඒ ඇතුළත කතාව. නේද? හැමෝටම සාප කර කර, හැමෝගෙම දොස් දැක දැක, හැමෝටම මේ අර විදියට බැන බැන ඔහොම වෙන්න පුළුවන් සමහර මේ ඇතුළත කතාව තියෙන. ඉතින් ඔන්න ඇතුළත කතාව වගේම පිටත කතාවත් මේ කතාවේ ස්වරූප තමයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ වචී සංස්කාරවල මේ වචනේ අවම මට්ටම තමයි විතක්ක විචාර. ඇතුළත කතාවටත් මූලිකම වෙන ස්වභාවය තමයි ඇති විතක් විචාර. එතකොට ඒක මත පදනම් වෙලා තමයි මේ විදිහේ ඇතුළත කතාවක් මත වෙලා ඇවිල්ලා ඒක ඔන්න බාහිර කතාවක් බවට තවත් ගොර හැදි වෙනවා. ඉතින් ඔන්නම ක්‍රියාවලියක් තමයි යන්නේ. එතකොට මේ කෙනා මේ අවධානය පිහිටවා ගැනීම තුළ එයා මොකද කරන්නේ? මේ ඇතුළත කතාව ඇතුළත කතාවක් විදිහට, එහෙම නැත්නම් තමුන් නොනවත්වා කියවනකොට නොනවත්වා කියවිල්ලක් විදිහට මේක අත්දකින්න බලන්න. ඒ අර්ජ් එක දකින්න සාමාන්‍ය දැන් ඔය කතා කරන්න අර්ජ් එකක් එනවනේ. ඒ අර්ජ් එක දකිමින් ඒ අර්ජ් එකට අනුව කතා කරන ආකාරය දකිමින් සෑහෙන කාලයක් මේක දිහා හොඳට බලාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ බලාගෙන ඉඳීම තුළ තමයි මේවයේ වෙනසක් කරගන්න අපිට පුළුවන් වෙන්නේ. එහෙම නැතුව දවසෙන් දෙකෙන්, සතියෙන් දෙකෙන්, මාසෙන් දෙකෙන් ඔය වගේ චරිත ලක්ෂණ වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්න එපා. මොකද අවුරුදු ගණන්, දශක ගණන් හැදිච්ච, වර්ධනය වෙච්ච ඇබ්බැහි තමයි ඕවා. ඒක නිසා හොඳම ක්‍රමවේදේ ඒ මගේ තුළ මේ විදියට මේ කතා කරන්න එන අර්ජ් එක. ඒ අර්ජ් එකට අනුව මම නොනවත්තා කියෝන ආකාරය. සමහර විට වටපිටාවේ කට්ටියගේ මූණ වලින් අප්‍රසාදයක්, එහෙම නැත්නම් වටපිටාවේ කට්ටියගේ මූණ වලින් කලකිරීමක් මතුවෙන හැටි. එතන මූණ වලින් ලක්ෂණ ওই ටික පේනවනේ. මූණ දිහා බැලුවාම පේනවා මේ අහගෙන ඉන්න කෙනා මේක එපා වෙලාද, මේක ගැන කැමැත්තෙන්ද අහගෙන ඉන්නේ කියලා. ඔන්න ඒ විදිහට ওই ක්‍රියාවලිය දකිමින් කල් ගෙවන එක තමයි ක්‍රමවේදය. කියෝන එක නවත්ත ගන්න බෑ. හැබැයි මේ කියෝන එක ගැන සිහියෙන් බලාගෙන ඉන්නවා. මේ මතුවෙන අර්ජ් එක දකිනවා. මේ අර්ජ් එක මතුවෙන්නත් කලින් ඇතුළත කොච්චර නම් කියවිල්ලක් යනවද කියලා දකිනවා. ඊට පස්සේ ඒ කියවිල්ල මත මතුවෙන අර්ජ් එක නිසා වචන බිඳිනවා. වචන බිඳිනකොට ඔන්න අර වටපිටාවේ කට්ටිය අහගෙන ඉන්නවා. ඒ අහගෙන ඉන්න ගොඩක් ටික වෙලාවකින් ඒගොල්ලන්ට එපා වෙනවා, නුරුස්සනාගති පහළ වෙනවා. තවත් කියෝගෙන කියෝගෙන යනකොට හක් අතරි දෙනවා. ඉතින් ඔන්න ඔය විදියට බලාගෙන ඉන්න පුළුවන්. තමුන් දිහාම ඔය රෝගේ බරපතලයි කියලා කෙනෙක් හිතනකොට එයා හිතනවා මේ බලා ඉඳලා විතරක් මේක සුව කරන්න පුළුවන්ද කියලා. මේ බලා ඉඳලා විතරක් සුව කරන්න පුළුවන්. ඒක තමයි මේ ප්‍රැක්ටිස් එකේ දීලා තියෙන පොරොන්දුව. හරිද? පොරොන්දුව මොනවා හරි අග්ලි දේවල්, කැත දේවල් අපි තුල තියනවාද? ඒ හැම කැත දෙයක්ම, ඒ හැම අග්ලි දෙයක්ම මේ ප්‍රැක්ටිස් එක තුල, මේ අවදි භාවය තුල දුරු කරන්න අපිට හැකියාව තියෙනවා. හරිද? ඒකින්ද මේ කැත දෙයක්, අග්ලි දෙයක් තමයි මේ මුඛාරූඪ ගතිය. මේ කියවිල්ල. නමුත් අන්න ඒ කැත දේ, ඒ අග්ලි දේ අපිට දුරු කරන්න අවශ්‍ය වෙන පුහුණුව තමයි මේ තියෙන්නේ. අපේ ජීවිතයේ යම් යම් අග්ලි දේවල්, කැත දේවල් තියෙනවාද? ඒ සියල්ල දුරු කරන්න අවශ්‍ය ගුණාංගේ මේ අවදි භාවය තුළ තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට කාලයක් තිස්සේ මෙන්න මේ ක්‍රියාවලිය දකිමින් කල් ගෙවන එක තමයි ක්‍රමවේදය. එකපාරට ඔය කතාව කියවිල්ල නවත්තන්න බෑ. නවත්තන්න ගියාම අර්සස් රෝග එනවා අර කියනවා වගේ. හරිද? ඔය අචාන්චා හාමුදුරුවන්ගේ කතාවක තියෙනවා. දවසක් රාත්‍රියේ මහ පාන්දරක මේ හාමුදුරුවන්ට ඇහෙනවා මේ කුටිය පිටිපස්සෙන් කවුදෝ කියවනවා. ඉතින් මේ ස්වාමීන් ඒ රටේ ගොඩක් නිකන් හොල්මන් ගැනත් නිකන් අමුතු අපිටත් වැඩිය ලොකු විශ්වාසයක් තියෙනවා. ඒතකොට මේ හොල්මනක් අද දන්නේ අමනුස්සෙක් අද දන්නේ කියලා මේ හාමුදුරුවොත් ඉතින් ටෝච් එකක් අරගෙන යනවා බලන්න. ඇන බලනකොට, ගිහිල බලනකොට එතන මේ ඒ ආරණ්‍යෙම ඉන්න තව යම්කිසි උපාසක කෙනෙක් කියලා කියමුකෝ. මේ උපාසක කෙනෙක් වාඩි වෙලා කියෝන එක තමයි කරන්නේ. එහෙම නැත්නම් හාමුදුරු කෙනෙක් කියමුකෝ, ඒ වගේ කෙනෙක් වාඩි වෙලා මේ කියවනවා. ඉතින් මේ හාමුදුරණ මොකද උඹට පිස්සු වැඩිලාද කියලා. ඊට පස්සේ මේ ඒ කියවන කෙනා කියනවා, දැන් ස්වාමීන් වහන්සේ මට මේ 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 කතා කරන්න හිතෙනවා. මට මේ දහම් කරුණම තමයි කතා කරන්න හිතෙන්නේ. ඉතින් මම මේ කියවනවා කියලා ඒ කතාව. අයි ඒක ඊට දෙන්න ඕනේ. ඒක වැළක්වුවොත් එහෙම ඊට පස්සේ වෙන රෝග, ඊට වැඩි බරපතල රෝග. ඒකෙන් දර කියවන කියවිල්ල නිකන් හොය වෙන්න දුන්නාම හරි නේද? ඒක වළක්වන්න යන්නත් නෙමෙයි, අර කාට හරි කියා ගන්න එපා. අර කුඩු කෑ කතාවේ වගේ වළක්වලා හරි කියන්න ඕනේ නේද? ඒ තමයි යථාර්ථය. ඒක නිසා ඒව එක පාට නවත්තන්නත් හොඳ නැහැ. ඒ වෙනුවට ඒකට ඉඩ දෙමින් ප්‍රමාණිකූලව තමයි මේක අපි ඇඩ්‍රස් කළ යුත්තේ. ඉතින් ඒ අවදි භාවය දිගට පුරුදු කිරීම හරහා ඒ ශක්තිය අපිට දියුණු කරගන්න පුළුවන්. අර ඈර්ජ් එක තියවනකම් කියෝලා කියෝලා දවසක ඒ ඈර්ජ් එක නැති වුණාම තවදුරටත් කියවන්න හේතු කාරණාවක් නැති වෙවි. හරිද? බොහෝ ගෝසාකාරීව ඉඳපු කෙනෙක් වුණත් කලකදී නියඬ වෙන්න පුළුවන්. ඒ පුහුණුවේ බලමහිමය හරහා තමයි ඒක වෙන්නේ. හැබැයි සිද්ධ වෙනවා. ඒක නිසා අන්න මොකද කළ යුත්තේ? ටිකෙන් ටික ක්‍රමානුකූලව මේ නිරීක්ෂණය දිගට සිදු කරගෙන ගියොත් ඒ කෙනාට දකින්න පුළුවන් කාලෙත් එක්ක අන්න මේ විදිහට මේ අර්ජ් එක ටිකෙන් ටික අඩු වෙලා යන බව. හරිද? ඒ වගේම තව දෙයක් තියෙනවා. මේ දැන් අර භාග්‍යවතුන් වහන්සේ මෙතන කිව්වා පණ්ඩිත ප්‍රතිරූපක කියලා. මේ කියවන කට්ටිය තුල හරය තියෙනවා වගේ මේ ප්‍රඥාවන්තේ පණ්ඩිතෙක් තමයි මේ කියලා අපිට බැලූ බැල්මට හිතෙනවා පේනවා. බොහොම ගෝසාකාරී තැන්වල හරයක් තියෙනවා කියලා තමයි මේ ලෝකේ අපිට කියන්න උත්සාහ ගන්න. පොලිටිකල් කැම්පේන් වල එහෙම තියෙන්නේ තන්නේ කරම ඒක තමයි. මේ දවස්වල යනවා අමුතු කැම්පේන් එකක් ගෝසාව. මේ හාල් නෑ හාල් නෑ හාල් නෑ හාල් නෑ පොල් නෑ පොල් නෑ පොල් නෑ පොල් නෑ කියලා මේ රටේ තියෙන ප්‍රශ්න ඇඩියට ඕවත් ප්‍රශ්නද? හැබැයි මහා ගෝසාවක් නගාගෙන යනවා. මොකද ගෝසාවට හේතුවත් ඒගොල්ලෝ දන්නවා කොයිලාය හරි කෙල වෙන බව. හොඳ මේකෙන්. හරිද? එතකොට අන්න මොකද කරන්නේ? කොහොම හරි ගෝසා කළා මෙතන හරය තියෙනවා කියලා පෙන්නන්න තමයි උත්සාහය. එතකොට ඒ ගෝසාවේ සත්‍ය තියෙන බව සමහර කෙනෙක් හිතනවා. නේද? සමහර කෙනෙක් ඒකට නතු වෙනවා. ඕවා තමයි ඔය මීඩියා කැම්පේන් කියන්නේ. ඕවා තමයි ඔය පොලිටිකල් කැම්පේන් කියලා කියන්නේ. තන්නි කරම මහා ගෝසාවක් නගනවා. මහා සද්දයක් නගනවා. හරිද? මහා සද්දේ තුල හරයක් තියෙනවා. පඬිත ස්වභාවයක් තියෙනවා කියලා තමයි මේ ලෝකේ අඳුරගන්නේ. අපි කොච්චර නම් වාගේ දේවල් වලට රැවටිලා තියෙනවද බලන්න. නේද? ඒ සද්දේ තුල තමයි. ඔච්චර නම් ඒ වගේ කට්ටියගේ අනුගාමික වෙලා තියෙනවද බලන්න. ඒ ගෝසාව නිසා තමයි. හරිද? ඒකත් නිකන් බොහොම ඊස්තටික් විදියට තමයි ගෝසාව උනත් කරන්නේ. බැලුව බැලමට නිකන් අර නිකන් හරි ආකර්ෂණීයයි. පුදුම වටිනාකමක් තියෙනවා වගේ. නමුත් පොඩ්ඩක් විමසිලි සාගතව බලන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ කියනවා මේ පඬිත ප්‍රතිරූපකයෙක් වෙන්න පුළුවන්. පඬිතකමක් නෑ. හැබැයි පඬිත ප්‍රතිරූපකයි. හරිද? බැලූ බැල්මට එහෙම පේනවා. ඒක නිසා මේ මොලේ කියන එකත් ටිකක් පොඩ්ඩක් පාවිච්චි කරන එක වටිනවා. අපරාධනේ ඔක නිකන් පුස්කනවනේ නැත්තම් තියලා. මං කියන්නේ මේ පුහුණුවට ගියත් ඒක කළ යුතුයි. මොකද නැත්තම් කොහේ හරි පඬිත ප්‍රතිරූපකයෙක්ගේ කෙරෙහි විශ්වාසයක් ඇති කරගත්තොත් අන්න ආලෙත් එක්ක ලොකු අනතුරකට ලක් වෙන්න පුළුවන්. මේ දහම කියන දේ හැමෝ ළඟම තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. නේද? ඔය YouTube එකට ගියාම කොච්චර නම් බණ කන්දරාවක් තියෙනවද බලන්නකෝ. ඒකේ ගෝසාවම තමයි ඒකේ මාකටිං සේල්ස් පොයින්ට් එක. නේද? ඒකට ගෝසා කරමින් බොහෝ පිරිසක් අවධානය ගන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒ ගෝසාවලට නතු වෙන යට වෙන පිරිසකුත් නැතුව නොවේ. නමුත් මෙන්න මේ පඬිත ප්‍රතිරූපක වෙන්න පුළුවන් මේ ගෝසාව. අනේ අනතුර මේවා තුළ තියෙනවා. ඒකින්ද ලෝකේ වටිනාකම් බැලූ බැල්මට පේන්නේ නිකන් මේ ගෝසාවේ තියෙනවා වගේ. ලෝකේ පුද්ගලයෝ බැලූ බැල්මට මෙතන හරයක් තියෙනවා කියලා දකිනවා. නමුත් මේ දහම අනුගමනය කරන කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන විදිහට මේ පඬිත ප්‍රතිරූපක වෙන්න පුළුවන් මේක. බැලූ බැල්මට පඬිතෙක් වගේ පේනකට මොකද ඇති පඬිතකමක් නැහැ. ඒක නිසා මෙන්න මේ ගෝසාවේ තියෙන වටිනාකමත් මේ වගේ පුහුණුවක් කරන කෙනෙක් තුළ අඩු වෙනවා. එයා ගෝසා කරනවා කරන එක අඩු වෙනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒක කොහොමත් අඩු වෙනවා කියලා අපි කලින් සාකච්ඡා කරානේ. මම මේ කියන්නේ බාහිර ලෝකයේ ගෝසා කරන කට්ටිය තුළ හරයක් තියෙනවා කියලා හිතාගෙන ඉඳියා මෙච්චර කල්. ගෝසාව වටිනවා, ගෝසාව පණ්ඩිතයි කියලා හිතාගෙන ඉඳියා මෙච්චර කල්. නමුත් මේ දියුණුවේ අවදි භාවය තුළ ඒ රැවටීමෙනුත් මිදෙන්න හැකියාවක්, විභවයක් අපිට මතුවෙලා එනවා. අන්න මේ ගෝසාව තිබුණු පමණින් මෙතන සත්‍ය නැති වෙන්න පුළුවන් කියන පුළුල් මනසක් ටිකෙන් ටික වර්ධනය වෙලා එනවා. හරිද? අන්න පණ්ඩිත ප්‍රතිරූපක වෙන්න පුළුවන් මේක කියලා වැඩියෙන් හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක වැදගත් අපේ ජීවිතවලට. මේ කරන පුහුණුවටත් වැදගත්. මොකද මේ දහම තුලත්, මේ පුහුණුව තුලත්, මේ ආරණ්‍යක ගත කරනකොට, මේ භාවනා යෝගී පිරිසක් සමග ගත කරනකොට පඬිත් ප්‍රතිරූපකයෝ ගොඩ දෙනෙක් අපිට හම්බ වෙනවා. විශේෂයෙන් මේ වගේ තැන්වල. හරිද? මේ වගේ පුහුණුවල විශේෂයෙන් හම්බ වෙනවා. ඒගොල්ලෝ අර කොහෙවත් ජීවිතයක ලබා ගන්න බැරි වුණු මොකද්දෝ නම්බු නාමයක්, මොකද්දෝ ජනාදරයක්, මොකද්දෝ වටිනාකමක් මේ පුහුණුව තුළ හොයාගන්න උත්සාහ ගන්නවා. කියන්නේ මොකද්ද? මම තමයි පොර කියලා කියන්න උත්සාහ ගන්නවා. නේද? ඒක ඉන්නේ අන්න අර ගෝසාවුත් සමග තමයි. බොහෝ දෙනෙක් පඬිත් ප්‍රතිරූපකයෝ. ඒ වටිනාකමක් හරයක් තියෙන කෙනෙක් හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්. විශේෂයෙන් භාවනා නියෝගී කෙනෙක්, භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා තියෙන කෙනෙක්, ආරණ්‍යයක ටික දවසක් හරි ඉඳලා තියෙන කෙනෙක් තේරුම් ගත යුතුයි මේ වගේ තැන්වලට පිස්සු ආකර්ෂණය වෙනවා වැඩි. හරි? ඒක මොකද්ද? ග්‍රහයෝගයක් ඒක. එතකොට පිස්සන් කොටුවක ඉන්නවා කියලා පොඩ්ඩක් ඒ වගේ අදහසකින් ඉඳියත් ප්‍රශ්නයක් නැහැ. හරි. නිකන් මේ ඉන්නෙම පිස්සෝ කියලා වගේ නේද? ඉඳලා ඉඳලා දොස්තර කෙනෙක් ඉන්නත් පුළුවන්. වැඩි වණක් ඉන්නේ පිස්සෝ තමයි. ඉඳලා ඉඳලා අර සත්තු සේවක කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි වැඩි වණක් ඉන්නේ පිස්සෝ තමයි. ඒක ඉඳලා ඒ විදිහේ මානසිකත්වයක් ටිකක් තියාගෙන ඉඳලා කමක් නැහැ. මොකද නැත්තම් අනේ කොහෙවත් යන එකකට වැටුණාම අන්තිමට අර දොස්තර පැත්තක පිස්සෙක්ගෙන් බෙහෙත් අරගෙන නිකන් අමාරුයි වැටිලා. පිස්සෝ ඉන්නේ නිකන් දොස්තරලා වගේමනේ. නලාවකුත් කරේ දාගෙන ඉන්නේ සමහර වෙලාවට. ඈ නලාවකුත් කරේ දාගෙන ඈත තියා අහනවා මොකද්ද අසනීපේ කියලා අහනවා. අර කොහේ හරි යන්න වෙන මනුස්සයා අර වැසිකිලි බරක් හැදිලා යන්න ගියේ. හැබැයි නවත්තලා ඈත තියා අහනවා මොකද්ද අසනීපේ, එනවා එනවා වාඩි වෙනවා මෙතනින් පොඩ්ඩක් කියලා ඔන්න පටන් ගන්නවා. හරි අර අර කකුසියට යන්න ගියපු මිනිහාව නවත්තගෙන ඔන්න දැන් බේත් කරන්න පටන් ගන්නවා. දැන් නලාව තියලා බලනවා. ආ පොඩ්ඩක් නිකන් හද ගැස්ම වැඩි වෙලා වගේ නේද? ඈ මොකක් හරි තියෙනවා රෝගයක් කියලා ඔන්න පටන් ගන්නවා. ඈ පැදුර එලා ගන්නවා. ඈ වාඩි වෙනවා පැදුර එලන්න කලින්. ඕක තමයි යථාර්ථය. ඒක නිසා නිකන් දොස්තරලා ඇත්ත දොස්තර ඉන්නත් පුළුවන්. හැබැයි වැඩි හරියක් ඉන්නේ පිස්සෝ තමයි. නලාවකුත් දාගෙන තමයි ඉන්නේ. මිලේම වෙදකම් කරනවා කතා කරලා ළඟට කතා කරලා. ඉතින් හරි පරිස්සමෙන් කල් ගෙවන්න ඕනේ. ඈ අපි ඉන්නේ පිස්සන් කොටුව කියලා හිතාගත්තනම් නරකම නෑ. හරි? ඒ වගේ අනතුරක් තියෙනවා. ඉතින් ඒක නිසා තම තමුන් මෙච්චර කාලයක් වැරදි තන්වල හරයක් තියෙනවා කියලා හිතුවා වෙන්න පුළුවන්. ගෝසාව තුළ හරයක් තියෙනවා කියලා හිතුවා වෙන්න පුළුවන්. නමුත් වැඩි වැඩියෙන් විවෘත මනසක් වර්ධනය වෙනකොට, වැඩි වැඩියෙන් අවදි භාවය දියුණු වෙනකොට ඒ බොරුව හෙළිවිය යුතුයි. වෙනදා තිබුණු වටිනාකම් වෙනුවට වෙනස් වටිනාකම් කෙනෙක් තුළ මතුවලා ආ යුතුයි. ඒක වෙනවා, ඒ වෙනස වෙනවා. ඉතින් එන්නේ විදිහේ පරිවර්තනයක්, පුහුණුවක් තමයි මේ බුදුරජාණන් වහන්සේ අපිට යෝජනා කරන්නේ. මේ තමුන්ගේ කියවිල්ල වගේම අනුන්ගේ කියවිල්ලට රැවටීමත් දුරු කරගන්න හොඳ ඉඩකඩක් මේ තුළ තියෙනවා. හැබැයි ඉතින් ක්ෂණික පිළිතුරු නැහැ. ඒ වෙනුවට කාලෙත් එක්ක යම් කිසි විදිහක පාවිච්චි කරන්න පුළුවන්, දියුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු මේ කතාව කියවිල්ල වුණත් හොඳ පැත්තටත් පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා තියෙනවනේ. දැන් සාමාන්‍ය ගත්තොත් දැන් ඔය ධර්ම දේශනාවක් වගේ සිද්ධ කරන වෙලාවක නේද? එතකොටත් අර මුකාරූඪ ගතියක වටිනකමක් තියෙනවා. මේ වචන කියන්න පුළුවන් වෙන්න එපැයි. ෂණිකව ෂණිකව ගැළපිලා ඉන්න පුළුවන් වෙන්න එපැයි. එතකොට ඒ විදිහේ වටිනකමක් ඒ තුළ තියෙනවා. හැබැයි සුදුසු අවස්ථාවේදී සුදුසු විදිහට ඒක නා පාවිච්චි කරනවා. අර විදිහට දහම් දේශන කෙනෙක් දෙන්නේ මොකද අමෘතය දෙනවා කියලා කියන්නේ. හරිද? අර මොකද්ද කියනවා? ආහාර දැන් අපි තුමක කාට හරි ආහාරයක් දෙනවා. අන්න දෝ බල දෝ හෝති කියලා කියන්නේ නේද? ආහාර දුන්නොත් බලය, ඒ කියන්නේ ඒකේ කායික ශක්තිය ලබා දුන්නා වෙනවා. ඊට පස්සේ සිවුරු දෙනවා. වත දෝ හෝති වන්න දෝ. ඈ සිවුරු දුන්නා කියන්නේ වර්ණය දුන්නා වෙනවා. ඥාන දෝ සුඛ දෝ හෝති. ඥානයක් දුන්නා කියන්නේ මොකද්ද? සැපයක් දුන්නා වෙනවා. දීප දෝ හෝති චක්කු දෝ. ආලෝකයක්, කරන්ට් එක, එහෙම නැත්නම් බල්බ් පහන් වගේ දේවල් දුන්නා කියන්නේ මොකද්ද? ප්‍රඥාව දුන්නා වෙනවා. යෝච සබ්බ දදෝ හෝති යෝ දදාදි උපස්සයම්. අන්න යම් කිසි කෙනෙක් ඉන්න කුටියක් ආවාසයක් දුන්නද එයා සියල්ල දුන්නා වෙනවා. සියල්ල දුන්නා වෙනවා. අන්න අමතන් දදෝ ච හෝති යෝ ධම්මානු සාසති. අන්න ධර්මය දේශනා කරනවාද යම් කිසි කෙනෙක් එයා අමෘතය තමයි දීලා තියෙන්නේ. අමෘතය දීලා තියෙන්නේ. එතකොට අර වචනේම තමයි. අර වචනේම තමයි ආකර්ෂණීය විදිහට කතා කරන්න පුළුවන් විදිහම තමයි. හැබැයි අන්න යම් කිසි විදිහක හොඳ පැත්තට හරවන්නත් පුළුවන්. ඒකත් දහම කියන එක උනත් හැම වෙලේම කියවන්නේ හොඳ නැහැනේ. ඈ ඒ කෙනෙක් අර සුදුසු අවස්ථාවේදී කතා කරනවා. ඒ කතාවට මේ දහමේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් නැහැ. දැන් ඔය අපේ විවස්ථාව කියවනකොට උනත් කියනවා විනාඩි 20ක හරවත් ධර්ම දේශනාවක් කරන්න හැම කෙනාම පුරුදු වෙලා ඉන්න ඕනේ කියලා. ඥානාරාම ස්වාමීන් වහන්සේ ඒ විදිහේ වාක්‍යයක් ඇතුළත් කරලා තියෙනවා. එතකොට ඇයි ඒ විදිහේ අනුග්‍රහයක් කළ යුතුයි? මේ අමෘතය කියන එක තමුන්ට යම් පමණකට තොලගාන ලැබුණා නම් වෙන කෙනෙක්ටත් ඒක බෙදලා දෙන එක අපේ වගකීමක් යුතුකමක් බවට පත් වෙනවා නේ. සාමාන්‍ය මේ 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 ජෙනරේෂන්ස් ගානක් මේක ඇවිල්ලා තියෙන්නේ ওই ක්‍රමයටනේ. නැත්තම් එහෙනම් බුදුහාමුදුරුවෝ නැති වුණ ගමන් සාසනෙන් නැතිලා යන්න එපැයි. එහෙම වුණානේ සමහර බුද්ධ ශාසනවල. බුදුන් දකින කට්ටිය විතරයි. මෙතනින් එහාට ඒ ශාසනේ නැහැ. හරි. නමුත් මේ ශාසනය මෙච්චර මේ අවුරුදු 2000 ගානක් මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ කොහමද? අන්න ඔය තව කෙනෙක්ට කියලා තමයි. කියන එකත් සුදුසු වෙලාවෙදී කියලා හැම වෙලේම කුකට බාර ගන්න සූදානමක් නැහැ මිනිස්සු. ඈ අපිට ඕන විදිහට අපිට තියෙන තදියමට කිව්වට බාර ගන්න සූදානමක් නැහැ. ඒ වෙනුවට සුදුසු වෙලාවෙදී කියනවා. සුදුසු වෙලාවෙදී කියනවා. ඒ සඳහා අවස්ථාවක් අපේ ජීවිතවල එනවා අනිවාර්යෙන්. දැන් ගෙවල් දොරවල් වලටත් සමහර කට්ටිය මේ ළමයින්ට මේ පුහුණුව දෙන්න ඕනේ. මේ මගේ ඉන්නවනා මහත්තයර දෙන්න ඕනේ. මගේ ඥාතියට දෙන්න ඕනේ කියලා දඟලනවා. අම්මා නාතර දෙන්න ඕනේ කියලා දඟලනවා. නමුත් ඒ දෙන්න උණු පමණින් ඕන උණු පමණින් මේ වැඩේ වෙන්නේ නැහෙනි. මේ සඳහා සුදුසු ග්‍රහයෝගයක් තියෙනවා. ඒක එනකන් ඉවසගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතුව අමෝරාවෙන් කරන්න ගියොත් මොකද වෙන්නේ? අර ගොල්ලෝ කලගිරලා බාහර ගන්න තියුණා ඉඩකඩත් නැති වෙලා යනවා. හරි. ඔය මට මතකයි මමත් ඉස්සර ඔය මොඩ වැඩේ කරා. ඔය මේ අම්මාව රිට්‍රීට් වලට ගෙන්නන්න ගිහිල්ලා එක එක ලයින් දෙනවා. මේ පොඩ්ඩක් මේ දවස්වල බෑයි කියනවා. ඊට පස්සේ සමහර වෙලාවට ලියාපදිංචි වෙලා අර මනුස්සයාට කතා කරලා කැන්සල් කරනවා. ඕම ඕම එන එන ලයින් ටිකක් දිදී ඉඳියා. ඊට පස්සේ සම්පූර්ණ මම අදැරලාම දැම්මා ඒ වැඩේ. දැන් ඇවිල්ලා අහනවා රිට්‍රීට් එකක් එහෙම නැද්ද? මට පොඩ්ඩක් එන්න. එයාම දැන් හොයාගෙන එයාම දාගෙන එනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඒ සුදුසු කාලෙදී ඒ පණිවිඩය දුන්නොත් බාර ගන්න තියෙන ඉඩ කඩ වැඩි. නොසුදුසු වෙලාවෙදී දෙන්න ගියාම අපේ තියෙන තදියමට දෙන්න ගියාම ඒගොල්ලෝ ඒක ප්‍රතික්ෂේප කරනවා. ඉදිරියේදී කරන්න තියෙන ඉඩකඩත් නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඉවසීමෙන් කල් ගෙවනකොට, පුහුණුව කරගෙන යනකොට දවසක අපිට දන්නේම නැතුව අවස්ථාවක් මතුවෙලා එනවා. ඒ වෙලාවට නිහඬ වෙඳීම සුදුසු නැහැ. ඒ වෙලාවේදී කතා කරන්න ඕනේ. ඒ වෙලාවේදී මුකාරුඩ වෙන්න ඕනේ. ඒ වෙලාවේදී මේක කියන්න ඕනේ. කිවීමෙත් දක්ෂ වෙන එක ඉතින් කාලෙත් එක්ක තමයි. කාලෙත් එක්ක තමයි. සමහර වෙලාවට වචනෙන් දෙකෙන් කියන්න පුළුවන් ලොකු දීර්ඝ විස්තරයක් කියන්න ඕනේ නැහැ. වචනෙන් දෙකෙන් එයාට ඒ පණිවිඩය යනවා. පණිවිඩය යනවා. දැන් පහුගිය දවසක ස්වාමීන් වහන්සේ කෙනෙක් හම්බුණා. එයා අඳුර අකු ගඩුවක් දන් දෙන්න. ඉතින් මේ පැවිදි වෙලා අන්තන්නේ මේ මම කියන අදහස වැරදිද කියලා. ඔය දාන පාරමීට වැඩි උසස් වැඩක් කරන්න පුළුවන් නේ පැවිදි ජීවිතේක. නේද? මේ අනුන්ගෙන් කාලා ඉඳගෙන ඉන්ද්‍රිය දන් දෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නකුත් තියෙනවානේ. එසේ නමුත් ඒ ස්වාමීන් වහන්සේට තියෙන වටිනකම ඒක වෙන්න පුළුවන්. ඉතින් මට ওই විස්තරේ ගාව මම ඇහුවේ මේ ස්වාමීන් වහන්සේට වැඩි ප්‍රයෝජනයක් ඒ මනුස්සයා ගනීද කියලා ඔකෙන්. නේද? එහෙම නැහැ ඉතින් කකුකුත් නැහැනේ දුන්නට. වෙන මොනවා කියන්නද? නේද? ඒ විදිහේ කෙක්කෙනාගේ වටිනකම් ඉතින් වෙනස්. ඒක නිසා අපිට තදියම තියුණු පමණින් මේ මැසේජ් එක දෙන්න අමාරුයි. අමෘතය තමයි දෙන්න හදන්නේ හැබැයි ගන්නෙ නැත්තම්. හරිද? ඒක නිසා තම තමු ඒ සුදුසු ග්‍රහයෝගේ ආපු වෙලාවේදී කතා කරන්න පුළුවන්. අන්න ඒ වෙලාවට ආරූඪ වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. දැන් සමහර වෙලාවට නිකන් ඔය දැන් යමින් යමින් ගමන් හම්බුනාම සමහරව ඔය ධර්ම ගැටලුව අහනවා. පුහුණුව ගැන අහනවා. ඒ වෙලාවට වචනෙමත් කියවෙන්නේ නැහැ සමහර වෙලාවට. නිකන් එහෙම නිකන් ඉරිසියාවට නෙමෙයි අප්පා මේ මතක් වෙන්නේ නැහැ. ඒක පාට. ඉතින් මොනවාරි හොඳයි හොඳයි කියලා ඔය අනේක තමයි කරන්නේ. හැබැයි යොන්නම ධර්මාසනයකට නැගලා නේද මේ වගේ සූම් ප්‍රෝග්‍රෑම් එකකට අරුඩු වුණාම අන්න බලන්න ඕනේ ලොවිත් නැති වචන ටිකක් ගැළපෙලා එන හැටි. නේද? කලින් දවසේ කර සංවිධායක කෙනෙක් කියනවා සායින්නන්ද මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා අර ප්‍රශ්නේ කලින් දැම්මොත් අවුල් වැඩි. මේක දාන්නද කියලා අහනවා සමහර වෙලාවට. ඒක කියෙව්වොත් අවුල්. ඉතින් මම කියනවා නෑ මේ ඇඳගෙන ඉන්න වෙලාවක ඕක ඉදිරිපත් කරන්න නිකන් මේ යමින් යමින් ගමන් ඕව දාන්න එපා. දැන් මම ඒ ප්‍රශ්නේ කියවුවාට පස්සේ අර එන එනර්ජි එක සම්පූර්ණ බිඳිලා යන එකක් තමයි වෙන්නේ. සාකච්ඡාවේදීවත් හරි උත්තරයක් එන්නේ නැහැ ඊට පස්සේ. ඒකෙන්ද අර නිකන් අර හැඳගෙන ඉන්න වෙලාවක එන්න ඕනේ. ඈ අර ආරුඩ වෙලා ඉන්නේ දැන්. අර ආරුඩ වෙලා ඉන්න වෙලාවට අන්න කොහෙවත් නැති පිළිතුරක් සුදුසු පිළිතුරක් මතුවලා එනවා. එන්නේ විදියට සුදුසු තැනදී කතා කිරීම වැදගත්. විශේෂයෙන් මේ අමෘතය දෙන්න දරන උත්සාහය වැදගත්. හැබැයි ඒක යම් කිසි විදියක පාලනයකින් පාලිත තත්ත්වයේ තුල සිදු වුණොත් තමයි ඒකේ වටිනාකම හරය තියෙන්නේ. එහෙම නැතුව පාලිත නැතුව සිදු වුණොත් මොකද වෙන්නේ? ඒක අනතුරක් විනාශයක් තමයි. එහෙම නැෂ්ටික ප්‍රතික්‍රියාවක් පාලිත තත්ත්වයේ සිදු වුණාම මොකද වෙන්නේ? අන්න නැෂ්ටික විදුලිය හදන්න පුළුවන්. නැෂ්ටික බලාගාර කියන්නේ විදුලිය හදන්න පුළුවන්. හැබැයි පාලිත නැති තත්ත්වයක නැෂ්ටික ප්‍රතික්‍රියාවක් වුණාම පරමාණු බෝම්බයක් නේද? දැන් ওই ඉරේ තියෙන වටිනකම මොකද? ඉරේ තිය සිද්ධ වෙන්නේ නැෂ්ටික ප්‍රතික්‍රියාවක්. හැබැයි ඒක පාලිත තත්ත්වයට තමයි සිද්ධ වෙන්නේ. නේද? එකපාරට පුපුරුවා නම් ඔක්කොම ඉවරයි. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනකොට ඒක යම් කිසි තත්ත්වානුව පාලිත තත්ත්වයට තේ නැෂ්ටික ප්‍රතික්‍රියාවක් නැත්නම් අර නැෂ්ටික බලාගාරයක් වගේ තමයි ඉර කියන්නේ. අනේ මේ විදිහේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි අර පුපුරලා ගියොත් මොකද වෙන්නේ? මහා බෝම්බයක්. එතකොට අනේ ඒ වගේ විනාශයක් කරගත් අවස්ථාවක් තමයි මේ බුදුරජාණන් වහන්සේට සම්මුඛ වෙන්නේ. මේ තරුණයෝ මේ බුදුන් කෙරෙහිවත් ගෞරවයක් නැතුව මේ මහැසිරීම තුළ නිකාම් විනාශ කරගන්නවා. විනාශ කරගන්නවා මුකාරූඩ වෙලා සිහියෙන් කියෝමින් දඟලමින් කල් ගෙවනවා කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් එන්නේ පාලිත තත්ත්වයටතේ නොවන මේ විනාශකාරී විදියට සිද්ධ වෙන මේ ප්‍රතික්‍රියාව අපි අපිට උත්සාහයෙන් පුහුණුවෙන් අර විදිහේ පාලිත තත්ත්වයකට පත් කරගන්න පුළුවන්. ප්‍රයෝජනවත් විදියට පාවිච්චි කරන්න පුළුවන්. නිහඬ වෙලා ගොළු වෙලා යන්නම ඕනේ නැහැ. එහෙම එකක් නැහැ. මියුට් කියන කියනවා නිකන් මියුට් කියලා කියනවා නිකන් මේ ධර්ම අවබෝධය කරපු කෙනෙක්ට ඒ නිකන් ගොළු වෙනවා කියන අදහස නෙමෙයි. මේ වෙනුවට එයා අර ක්‍රියාවලිය තමුන්ගේ යම්කිසි සුදුසු විදියක පරිවර්තනය කරගත්තා. සුදුසු වෙලාවේදී කතා කරනවා. ඒක කළ යුතුයි. ඒක එහෙම තමයි මේ ශාසනයක් මෙච්චර දුර ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා අපි අපිටත් ඒ සුදුසු වෙලාවක් කියවි. ඒ සඳහා සූදානම් වෙලා ඉන්න ඕනේ. සූදානම කියන්නේ මොකද්ද? පුහුණු වෙලා තියෙන්න ඕනේ. වෙන සූදානමක් නැහැ. පුහුණුව තුළින් තමයි අපි ඒ සඳහා සූදානම් කරන්නේ. ඒ වෙලාවේදී කතා කරන්න ප්‍රශ්නයක් නැහැ. හරි. සුදුසු වෙලාවේදී කතා කිරීම තමයි මේ අනතුරක් බවට පත් වෙන්නේ. ඒ අදහසින් අද දවසේ ධර්ම දේශනාවක් මෙතනින් අවසන් කරමු.
සාදු සාදු සාදු. කරුණීය ස්වාමීන් වහන්සේ, අද දිනෙත් අප කෙරෙහි අනුකම්පාවෙන් වටිනා ධර්ම දේශනාවක් කරන්නට යෙදුණා. සම්බන්ධ ඡායගේ පහසුතග ධර්ම දේශනාව සුළු සාරාංශගත කිරීමක් කරනවා. ඉතින් අද දිනේ ධර්ම දේශනාවට පාදකුණේ මේ වචනවල තියෙන හරය, වචන කොහොමද අපි පාවිච්චි කරන්නේ, දැන පාවිච්චි කරොත් ඒකේ ප්‍රයෝජනය කොහොමද, නොදැන පාවිච්චි කරොත් ඒකේ වටිනාකම මොකද්ද කියන කාරණය. ඉතින් ඒ සඳහා ස්වාමීන් වහන්සේ උදාහරණයක්ගෙන පෙන්වුවා, ගෙවල් වල ඇති කරන සත්තු, ගිරව්, මයිනෝ වගේ සත්තු. අපි මොන හරි කිව්වම ඒක නැවතත් යම් නාද රටාවකට පිට කරනවා. ඉතින් සියලු දෙනා හිතන්නේ මේක සතා දැනගෙන කරනවායි කියලා. නමුත් එහෙම දෙයක් නෙවෙයි වෙන්නේ. සතායේ නාද රටාවට හුරු වෙලා ඒක නැවතත් සබ්දයක් වශයෙන් පිට කරන දේ. කිසි දැනුමක් නැහැ මේ වචනේ හරය මොකද්ද කියන එක සම්බන්ධයෙන්. ඉතින් මේට වගේම සිද්ධියක් බුදුන් වහන්සේගේ කාලෙත් සිද්ධ වුණා. බුදුන් වහන්සේ යම් අවස්ථාවක දකිනවා මේ බ්‍රහ්මණ කුමාරවරු පිරිසක් යම් කතාවල් කරනවා, කිසි තේරුමක් නැහැ, විශාල ഘോഷාවක් වගේ ඇහෙනවා. ඒක දැකලා බුදුන් වහන්සේ කියනවා මේ ළමයි, මේ කුමාරවරු මුලා සිහි ඇති වූ පඬිතයෝ වගේ පේන වචනයට ආරූඪ වූ මේ පිරිස යම් පමණකට කතා හරින්නේ දේ පමණකටම කියවනවා කියලා. නමුත් ඔවුන් දන්නේ මේ නුසුදුසු දෙයක් කියවන්නේ වැඩකට නැති දෙයක් කියන්නේ කියලා. ඉතින් එදිනෙදා ජීවිතයේදී අපිට මේ වගේ කට්ටිය ඉතින් හම්බ වෙනවා. ඉතින් අපි කොහොමද අප තුලින් මේ අවශ්‍ය නොවන වචන කතා නොකර සිටින්නෙත්, වචනය පිට කරන්නෙත් කියන පුහුණුවක් ඇති කරගන්නේ? ඒ සඳහා මේ ඇතුළට සිත යොමු කරලා මේ වචන හටගන්නේ කොහොමද කියන දේ පිළිබඳ පොඩි අවබෝධයක් ඇති කරගෙන සුළු වශයෙන් මෙම අත්දැකීම පුරුදු පුහුණු කරනකොට අපිට තේරෙනවා මේ ඇතුළත තියෙන කතාව තමයි, ඇතුළත තියෙන මහා ഘോഷාව තමයි පිටතට වචන වශයෙන් එන්නේ. ඉතින් ඒක අපට පුළුවන් පුහුණුවක් තුළින්, පුරුදු වීමක් තුළින් යම් ප්‍රමණකට ස්කිල් එක බවට පත් කරගන්න. කොහොමද අවශ්‍ය වචන කතා කරනවා, අනවශ්‍ය වෙලාවට කතා නොකර ඉන්නවා, හොඳ දේ කතා කරනවා, අනවශ්‍ය දේ කතා නොකර ඉන්නවා. ඉතින් ධර්ම දේශනාව නැවතත් සමන් දෙන්න පුළුවන් නිසරණ වනේ වෙබ්සයිට් එකට ගිහිල්ලා, ඊට අමතරව මිත්සෙල්ලා YouTube channel එක හරහත් ධර්ම දේශනාව නැවත සමන් දෙන්න පුළුවන්. සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා ධර්ම දේශනාව නැවත නැවතත් සවන් දෙන්න, තමන්ගේ ජීවිතයට මේ වචන හසුරුවන ආකාරය පිළිබඳ අත්දැකීම ඇති කරගන්න කියලා. ඊළඟට තිබෙන්නේ මෙහෙම අත්දැකීමක් ඇති කරගන්න කට්ටියට, ඉතින් අප සුපුරුදු පාලිසි පරිදි ආධුනිකයෙක් වශයෙන් කොහොමද මේක පටන් ගන්න, මේ ඇතුළට නැමෙන සිතක් ඇති කරගන්න පුහුණුවක් කරනවා. ඒ සඳහා අත්පත්‍රිකාවක් ආධුනිකයේ වෙනුවෙන් සකස් කරලා තිබෙනවා. මේ අත්පත්‍රිකාව මම සිළු දෙනා සමග බෙදා ගන්නම්. මේ සඳහා සතියක් පුහුණු කරන්න කැමැත්තක්, ආශාවක්, උනන්දුවක් තියෙන කෙනෙක් වීඩියෝ පට දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. එම වීඩියෝ පට දෙක නරඹලා මොකද්ද කරන්න ඕනේ? සතිමත් ඇවිදීම කරන්න කොහොමද? සතිමත් හිඳ ගැනීම කරන්න කොහොමද? ඊළඟට මූලික කමටහන කියන්නේ මොකද්ද? මූලික සති අරමුණ කියන්නේ මොකද්ද? මෙන්න මේ කාරණා මනාව තේරුම් අරගෙන පුහුණුවට බැස ගන්නම හොඳයි. මේ වීඩියෝ පාටි දෙකේ ඒ සියලු විස්තර අඩංගු වෙලා තිබෙනවා. වීඩියෝ පාටි දෙක කීපවරක් හෝ නරඹලා ඒ පිළිබඳ පැහැදිලි අදහසක් ඇති කරගෙන තමන්ගේ පුහුණුව පටන් ගන්න. පුහුණුව පටන් ගැනීමට දිනේ වෙන් කරගත්තු කාලයක් උදෑසන අවදි වීමෙන් පසු රාත්‍රී නිින්දට යෑමට ප්‍රථම විනාඩි 5ක පමණ කාලයක් වෙන් කරගෙන ඉතා සුළුවෙන් හෝ මෙම පුහුණුව පටන් ගන්න පුළුවන්. විනාඩි 5කින් පටන්ගත්තු පුහුණුව විනාඩි 10ක් විනාඩි 15ක් 20ක් ආදී වශයෙන් දික් කරලා ක්‍රමානුකූලව තමන්ගේ සම්පූර්ණ පුහුණුව සතියක් පමණ ගත වීමෙන් පසු පැය දෙකක පමණ කාලයක් ගත වීමෙන් පසු අප වෙත ලියා එවන්න පුළුවන්. කොහොමද සතිමත් ඇවිදීම සිද්ධ කරේ? කොහොමද සතිමත් හිඳ ගැනීම සිද්ධ කරේ කියලා. මෙම වාර්තාව ලිවීමේදී වැදගත් කරුණු කීපයක් සඳහන් කළ යුතු තිබෙනවා. තමන්ගේ සති අරමුණ මොකද්ද? උදාහරණයක් ලෙස සතිමත් හිඳ ගැනීමේදී නම් ආනාපාන සතියද, උදරයේ පිම්බීම හැකිලීමද, එහෙම ඊට අමතරව සතිමත් ඇවිදීමේදී පාදයට ස්පර්ශය කොහොමද යොමු කරේ, කොහොමද දැනගත්තේ කියන කාරණය, සති අරමුණේ කොපමණ වෙලා තමුන් දැනුවත් සිටියද, හුස්ම රැලි කීපයක් සතිමත්ව ආසන්න වශයෙන් දැනගත්තද, හිත පිට ගියා නම් ඒක දැනගත්තේ කොහොමද, නැවතත් සති අරමුණට ආවේ කොහොමද කියන කාරණා මනාව සඳහන් කරලා, ඊළඟට සතිමත් ඇවිදීමේ පාදයට ස්පර්ශය දැනුනේ කොහොමද, බාහිර ශබ්ද වලට සිත ගියාද, බාහිර බාධක වලට සිත ගියාද, ඒ පිළිබඳ කරදර වුණාද, නැවතත් පාද ස්පර්ශයට කොහොමද තමුන් සිත යොමු කරේ, සතිමත් වුණේ කොපමණ, පියවර ප්‍රමාණයක් සතිමත් ඇවිදින්න පුළුවන් වුණාද, මේක හරියටම පියවර 10ක් 15ක් කියලා කියන්න බැරි වෙන්න පුළුවන්, තමුන්ට දැනෙන පරිදි කොපමණ පියවර ප්‍රමාණයක් සත්මත් ඇවිදින්න පුළුවන් වුණාද කියන කාරණා ඇතුළත් කරලා, තවදුරටත් එදිනදා ජීවිතයේදී රැකියාව කරනකොට, ගෙදර ඉරුම් පිරුම් කටයුතු කරනකොට තමන් කොහොමද සතිමත් වුණේ, සතිය තමන්ට කොහොමද උපකාර වුණේ කියන තේ ඇතුළත් කරලා වාර්තාව ලියන්න පුළුවන්. මේ වාර්තාව ලියා එවීමට Google Form එක සහ email address එක මෙහි සඳහන් කරලා තිබෙනවා. වඩා වැදගත් වන්නේ නොකඩවා කරගෙන යන පුහුණුවයි. එහිදී තමුන්ට ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. කැපවීමෙන් උනන්දුවෙන් පුහුණුව කරගෙන යන්න. දීර්ඝ කාලයක් යනකොට තමන්ටම තේරෙයි මේ පුහුණුව කොහොමද තමන්ට ආශිර්වාදයක් වෙන්නේ කියලා. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් මේ දවස්වල 12:30 සිට 2 දක්වාත්, නව ශ්‍රීලන්ත වේලාවෙන් 2:30 සිට 4 දක්වාත් පැවැත්වෙනවා. සූම් මීටින් ලින්ක් එක රශ්මිමංගේ සාමූර පදයක් මෙහි සඳහන් වෙලා තිබෙනවා. ඉතින් හැකි සෑම වෙලාවම දිනපතා හැම ඉරිදාවකම අප සමග සම්බන්ධ වෙන්න, නවකයින් වැඩසටහනට සම්බන්ධ කරන්න උනන්දු කරවන්න, තමන්ගේ පවුලේ අය, දූ දරුවන්, අම්මලා තාත්තලා සියලු දෙනාම වැඩසටහනට සම්බන්ධ කරන්න. මොකද සතිය කියන දේ කොයි වෙලාවක හරි අපිට උපකාර වෙනවා. ඒක අපේ කරදරයක් වුණාට පස්සේ සතිය වඩන්න බෑ. පුහුණු කරන ලද සතිය අපට ඕනෑම අවස්ථාවක පුහුණු වෙනවා. අපි සුළුවෙන් හෝ පුහුණුව පටන් අරගෙන ඉදිරියට ගියොත් මේ අත්දැකීම් මේ පුහුණු පත්‍රිකාව වැඩසටහන අතරතුර මා සියලු දෙනා සමඟ බෙදා හදා ගන්නම්. ඊළඟට තිබෙන්නේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමටයි. හිතන්නේ අදත් අපේ තම සාගර ස්වාමීන් වහන්සේව අප බලාපොරොත්තුෙන් සිටියා. නමුත් සම්බන්ධ වෙච්ච පාටක් පේන නම් නෑ. අවසරයි ස්වාමීන් වහන්ස, වහන්සේ
සාගරාමඳුරෝ මේ සම්බන්ධ වෙනවා කියලා මටත් දැනුම් දුන්නා.
එහෙම
පාටේ ගිහිල්ලා මේ එන වෙලාව වගේලු මේක. මේ වෙලාවට එන්න පුළුවන් කියලා තමයි කිව්වේ. තාම නෑ වෙන්නේ.
ඔව් ස්වාමීනි, මට අතර කලින් දවසේ කිව්වේ පිණ්ඩපාතේ යනවා ගිහිල්ලා ගොඩක් රට වැඩසටහන පටන් අරගෙන පැය භාගයක් පැයක් විතර යනකොට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන කාරණා තමයි කිව්වේ. එතකල්
දැන්
ස්වාමීන්
පැයක්
වහන්සේ
විතර ගිහිල්ලා තියෙනවානේ පටන් ගන්න ඊට වැඩියෙන්.
වැඩි ස්වාමීන් වහන්සේ ඒක තමයි.
හරි, අපි එහෙමනම් බලමු සම්බන්ධ වෙයිද කියලා නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. පත්මනන්දා අද දවසේ ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමට ආරාධනා කරනවා. තිරුවන් සරණයි.
තෙරුවන් සරණයි නදීප්. අවසරයි ස්වාමීන් වහන්ස, මේ අදට ලැබී තිබෙන ප්‍රශ්නයක් කියවීමට ඔබ වහන්සේගෙන් අවසරයි.
හරි.
ගරුතර ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. අද දවසේ සක්මන් භාවනාව විනාඩි 45ක් පමණ සක්මනේ යෙදුණෙමි. මුල් පියවර කිහිපය සිටගෙන සිටින බවට අද්දුටුවේය. ශරීරයේ කෙලින් තියාගෙන සිටින බව අද්දුටුවේය. පසුව ඇවිදින බව හඳුනා ගතිමි. කකුල් දෙක ක්‍රියාත්මක වන බවට සහ මස්පිඩු සියුම් වෙන අන්දම බලා සිටියෙමි. විනාඩි 10කට පමණ පසුව පතුලේ ස්පර්ශයට සිත යොමු කර ගත්තෙමි. ඇඟිලි තුඩු වලටද සියුම් වශයෙන්ද විලුඹ ප්‍රදේශයට රළු වශයෙන්ද මහපටෙන් ඇඟිල්ලට තරමක් රළු වශයෙන්ද වැල්ල සමග පතුල ස්පර්ශය අද්දුටුවෙමි. ටික වේලාවක් එනම් විනාඩි 30ක් පමණ වන විට සක්මනේ කෙළවර දෙක හැරෙන බවට නොදනිමි. බොහෝ වේලාවක් පතුලට දැනෙන සීතල ගතිය, සියුම් ගතිය සහ තද ගතිය බලමින් සිටිය හැක. සක්මන යන අතරතුර සමහර වේලාවට පතුල වැල්ලට වැඩිපුර තෙරපී ගොස් ශරීරය අසමබර වෙන බවට අද්දුටුවෙමි. එවිට ආයාසයක් දරා නැවත ශරීරය කෙලින් තියා ගැනීමට උත්සාහ කරනු අද්දුටුවෙමි. පර්යංක භාවනාව. සක්මන් භාවනාවෙන් පසු පර්යංක භාවනාවට වාඩි වීමි. හුස්ම රැල්ල අවධානයට යොමු කරමි. හුස්ම රැල්ල දෙස බලා සිටින විට බාහිර ශබ්දවලට සිත යන බවට දැනේ. සිත අතීතයට සහ අනාගතයට යන බවක් අද්දුටුවෙමි. විනාඩි 15ක් පමණ වන විට සිත බොහොම සැහැල්ලු වී කිසිවක් නොදැනී යන බවක් දුටුවෙමි. හුස්ම ගන්නා බවක්ද නොදැනී සිත පුදුමාකාර විදියකට සැහැල්ලු වී පුදුම සැනසීමක් අද්දුටුවෙමි. විනාඩි 5කට පමණ පසුව නැවත හුස්ම ගන්නා බවට දැනුනි. ඊට පසුව පර්යංගය අවසන් විය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා, දීර්ඝාෂය ලැබේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ වාර්තාව.
හොඳයි. එතකොට දැන් ওই විදියට පුහුණු වෙන කෙනෙක් අපි හිතමු මේ සක්මන් පරයන්ක විදියට මේ දේ කරනකොට අන්න මේ හිත තුළ විවේකයක් සැහැල්ලුවක් අත්දකිනවා නේද? ඒක ගැන තමයි ඔය සඳහන් වෙන්නේ. මේ හුස්මත් නොදැනී ගිහිල්ලා කවදාවත් නොදැකපු තරම් විවේකයක් සැහැල්ලුවක් මතුවෙලා ආවා කියලා. එතකොට ඒක ගැන කියනකොට අපිට කිව්ව හැකි මේ හිත තුළ අපි ප්‍රකෘතිය විදිහට හඳුනගෙන තියෙන දේ නෙමෙයි අපේ හැබෑ ප්‍රකෘතිය. එතකොට ඒ බවට සාක්ෂි සලකුණු තමයි ඔය වැඩි වැඩියෙන් ඉදිරිපත් වෙන්නේ. මම මෙච්චර දවසක් අත්දැකපු දේ නෙමෙයි ප්‍රකෘතිය කියන විශ්වාසය අපිට ටික ටික දියුණු වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ මෙච්චර දවසක් මේ හඬගාලා කිව්වේ අපිට. නමුත් ඒ වචනේ ඇහුවා පමණින් අපි ඒක දැනගත්තේ නැහැ. අපි වචනයට ගරු කරමුත් ඒක අපි අත්දැක්කේ නැහැ. නමුත් ඔන්න දැන් පුහුණුවක් කරහා මේ විදියට ඒදීදී යනකොට අන තේරෙනවා මේ ප්‍රകൃතිය කියලා මෙච්චර දවසක් ඉඳාගෙන ඉඳලා තියෙන්නේ මහා වෙහෙසකාරී ස්වභාවයක්. එතකොට ඒක හරියට නිකන් අර අපි හිතමු යක්ෂා වෙහෙසයක් තියෙනවා. හැබැයි මේතනත් දන්නේ නැහැ මේ ආවේශෙක ඉන්නේ කියලා. එතකොට මොකද වෙන්නේ? අර ආවේශය තමගේ ප්‍රകൃතිය විදියට හඳුර ගන්නවා. ඒකෙන් පිට දෙයක් එයා දන්නේ නැහැ. අපිත් වගේ දෙයක ආරූඪ වෙලා ආවේශ වෙලා මේ වෙහෙස පීඩාකාරී තත්ත්වයක ඉන්දියා මේකෙන් පිට ප්‍රකෘතියක් තියෙන බව එයා දැනගෙන ඉඳියේ නැහැ. නමුත් ඔන්න ඔය විදිහට කරගෙන යනකොට තේරෙනවා මේ හිතේ මීට වැඩිය විවේක මට්ටම් තියෙනවා. ඒ විවේක මට්ටම් අපිට පුහුණුව හරහා තමයි හඳුනගන්න ලැබෙන්නේ. මුල් දවසේ ඒක දැක්කහම නිකන් නිවන් දැක්කාදෝ කියලා හිතන තරමට පුදුම නිකන් සැනසීමක් මතුවෙලා එනවා. හිතෙනවා මේ ලෝකෙම නිකන් මගේ පාලනයට යට වුණා වගේ, මගේ අල්ලට ගත්තා වගේ මහා වෙනසක් පරිවර්තනයක් දැනෙනවා. ඒක මුලදී ඒ විදිහට තමයි දැනෙන්නේ. නමුත් ටික ටික පුරුදු කරනකොට නැඩි වැඩියෙන් ඒක ප්‍රකෘතිය බවට පත් වෙනකොට ඔන්න තේරෙනවා මේ 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 විවේක මට්ටම මට එන්න එන්න වැඩි වැඩියෙන් සමීප වෙන බව. ඒ සමීප වීම තුළ අන්න මොකද වෙන්නේ? අපි අර වෙහෙස පීඩාව නිවා ගන්නවා. ඉතින් ඒක නිසා ඔය සක්මනක් පරියන්කයක් විදිහට ඔය යෙදෙන දේ අපිට හරියට නිකන් හුස්ම වගේ අපේ ජීවිතයට අවශ්‍ය දෙයක් නේද? ඒ සැනසීම ලං කර ගැනීම මේ මානසික හිත තුළ විවේකය හුස්ම වගේම අවශ්‍ය දෙයක්. ඔකට කෙනෙක් කියනවා හුස්ම වගේ අවශ්‍ය වෙන්නේ කොහමද? හුස්ම නම් නැතුව ඉන්න පුළුවන් තප්පර ගණනයි නැත්නම් විනාඩි ගණනයි. නමුත් මේ භාවනාව නැතුව ඉන්න පුළුවන් ඊට වැඩි කල් කියලා නේද? ඒක ගැන කියන්න තියෙන්නේ මේ දෙක අතර ලයිෆ් ස්පෑන් එක තමයි වෙනස්. ඒ කාලය වෙනස්. හැබැයි එකම විදිහේ බලපෑමක් දෙකේම තියෙනවා. දැන් අපි හිතමු මෙහෙම හිතමුකෝ. දැන් හුස්ම නැති වුණොත් මිනිත්තු ගණනක් ඇතුළත අපේ ඉරණම විසිරෙනවා. නේද? හුස්ම එච්චරට වටිනවා කියලා අපිට පේනවා. හැබැයි අපි ගත්තොත් වතුර නැති වුණොත් පැය ගණනක් ඇතුළත අපේ ඉරණම විසිරෙනවා. එතකොට වතුරත් හුස්ම පමණම වටිනවා. හැබැයි ඒකේ ලයිෆ් ස්පෑන් එක වෙනස් නේද? ඒ කාලාවධිය වෙනස්. ඊට පස්සේ ආහාර ගත්තොත් ආහාර ගන්න නැති වුණොත් දින ගණනක් ඇතුළත අපේ ඉරණම විසිරෙනවා. ඒත් ආහාරත් වැදගත්, හුස්ම පමණටම වැදගත්. හැබැයි ඒකේ කාල වපසරිය හරියට වැඩිය වැඩි. ඊට පස්සේ අපි ගමු කායික සෞඛ්‍යයක්. නැවදත් මදින්නේ නැතුව, නාන්නේ නැතුව ඉන්න පුළුවන් කාලයක්. මේ දැන් නමුත් මාස ගණනක් වගේ ඇතුළත සමහර විට අපේ ඉරණම විසඳෙන්නේ ඒක හේතු වෙන්න පුළුවන්. කායික සෞඛ්‍ය දුර්වල වීම තුළ කොහොමද කෙනෙක් විපතටපත් වෙන්නේ කියලා දකින්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු මානසික සෞඛ්‍ය ගැනනේ අපි මේ කියන්නේ. මානසික සෞඛ්‍ය සමහර වෙලාවට අවුරුදු ගණනක් ඇතුළත තමයි ඒ ඉරණම විසඳෙන්නේ. ඒ හිත යම් මට්ටමක් පනලා ගියාම ආපහු ගොඩ ගන්න තමයි. නේද? ඒ කියන්නේ දැන් මානසික රෝගී ස්වභාවයකට වගේ ලක් වුණාට පස්සේ ආපහු ඒක රිවර්ස් කරන්න හැකියාවක් නැහැ. මානසික රෝග වලට දෙන බෙහෙත් ගොඩාක් වෙලාවට නිකන් පැලැස්තර විසඳුම්. එහෙම නැතුව නිකන් ස්ථිර විසඳුමක් ඒ තුල නැහැ. නේද? අන්න හුස්ම පමණටම වැදගත් මානසික සෞඛ්‍යයත්. හැබැයි ඒකේ කාලවපසරිය වෙනස්. ඒකෙන්ද අපිට එච්චර වැදගත්කමක් දැනෙන්නේ නැහැ. නමුත් හුස්ම මත ජීවිතේ පවතිනා වගේම වතුර මතත් ජීවිතේ පවතිනවා. වතුර මත ජීවිතේ පවතිනා වගේම ආහාර මතත් ජීවිතේ පවතිනවා. ආහාර මත ජීවිතේ පවතිනා වගේම කායික සෞඛ්‍ය මතත් ජීවිතේ පවතිනවා. කායික සෞඛ්‍ය මත ජීවිතේ පවතිනා වගේම මානසික සෞඛ්‍ය මතත් ජීවිතේ පවතිනවා. ඒක නිසා මේ හුස්ම පමණටම වැදගත් දෙයක් තමයි ඔය දේත්. ඒක එකපාරට අපිට නොපෙනුනාට මෙන්න මේ හිත නිවා ගැනීම අපේ ජීවිතවලට අවශ්‍යයි. විශේෂයෙන් මේ පිස්සු වගතිය වර්ධනය වෙන ලෝකෙක වැඩි වැඩියෙන් අවශ්‍යතාවය අපිට දැක ගන්න පුළුවන්. දැන් මිනිස්සු නිකන් විකෘති වෙලා ඉන්නේ. දැන් ඔය කැලිෆෝනියාවම ගිනි ගත්තානේ. එතකොට කැලිෆෝනියාව ගිනි ගන්නකොට ඒ මුලින් ගින්නක් ඇති වුණ බව හැබෑව. ඒක දෙක තුන හතර වුණා. ඊට පස්සේ තව අන්තිම තවත් එකක් ඇති වුණා. ඊට පස්සේ ගිනි 10ක් විතර තැන් තැන් වල ඇති වෙලා තියෙනවා. ඕක ගැන පරීක්ෂණ කරපු කට්ටිය කියනවා මේ මේ මෙච්චර ගිනි ඇති වෙන්නේ විදිහක් නැහැලු ස්වභාව ධර්මෙන්. එතකොට මොකද්ද මේ වෙන්නේ? අර මහා ගින්නක් ඇවිලුණු බව හැබෑ වර්ගේවල් දොරවල් ඔක්කොම අලු කරගෙන ගියපු බව හැබෑව. ඒක දැක්කහම නිකන් අර අර විකෘති මනසවලට දෙනවා මමත් මේකේ කොටස්කාරයෙක් වුණා නම් කියලා. නිකන් මේක නිකන් ඩූම්ස් ඩේ වගේනේ. නිකන් ඩූම්ස් ඩේ ලෝක විනාශය වගේ. නිකන් නේද? ලෝක අවසානය වගේ. ඒ ඩූම්ස් ඩේ ගතිය දැක්කහම අර අර පිරිසකට හිතෙනවා මේක තව තව උග්‍ර කරන්න. එතකොට ඒ කට්ටිය මොකද කරන්නේ? ගිනි අවුලනවා. ගිනි අවුලනවා. ඒ කියන්නේ අර કૃතිමව විනාශය බලාපොරොත්තුෙන් කරන වැඩ තියෙනවා. ඉතින් ඒ විදිහේ දෙයක්. ඒ විදිහේ මානසික විකෘති මට්ටමක තමයි මේ සබා මහා සමාජයක් ඉන්නේ. නේද? අර කෙනෙක් මේ ගින්න නිවන් උත්සාහ ගද්දී තවත් කෙනෙක් හිතනවා මුළු මේ කැලිෆෝනියාවම මෙහෙම ගිනි ගත්තා නම් කියලා. නේද? ඒ වගේ මානසික මට්ටම් නැතුව නෙවෙයි මේ ලෝකේ. ડિස්ට්‍රක්ටිව්. තනිකරම ડિස්ට්‍රක්ටිව්. නමුත් ඒ වගේ මානසික මට්ටම් තියෙනවා. එතකොට ඒ මිනිස්සු මොකද කරන්නේ? අර ගිහිල්ලා ගිනි තියෙනවා. ගිනි තියෙනවා. අර විනාශය අපේක්ෂා කරනවා. ඉතින් මේ වගේ ලෝකයක අපි ඉන්නේ. ඒ වගේ ලෝකෙක තම තමුන්ගේ යහපත තම තමුන් සදා ගන්න ඕනේ. අර JR කිව්වාගේ නේ තමුන්ගේ ආරක්ෂාව තමුන් සදා ගන්න ඕනේ කියලා කිව්වේ. අන්න ඒ වගේ දෙයක් තමයි. ඒක නිසා මේ මානසික විවේකයක් කියන එක මේ ජීවිතේට මේ නූතන ලෝකෙට අත්‍යවශ්‍යම අංගයක්. අත්‍යවශ්‍යම අංගයක්. අර හුස්ම පමණටම වැදගත් අංගයක්. ඒක නිසා ඔය කරන පුහුණුව හොඳයි. කරන පුහුණුව නිතිපතා කරන්න. සක්මනක යෙදෙන්න. අර අංගයක යෙදෙන්න. සමහර කෙනෙක් ඔය ගෙවල් වල ඉන්න කට්ටිය දවසට පැය දෙකක් කැප කරනවා ඒක සඳහා. මට නම් හිතා ගන්න බෑ කොහොම කරනවද කියලා. එහෙනම් මොකද අපිත් ගෙවල් වල ඉඳලා නේ ආවේ. පැය දෙකක් කැප කරනවා කියන්නේ ඒ සපහසු දෙල්ලමක් නෙමෙයි. හැබැයි කරනවනේ කොහොම හරි. ඒ ආයෝජනය හිතා ගන්න බැරි ආයෝජනයක්. නේද? ඒක නිසා තම තමනුත් බලන්න හැකි පමණින්. ටැග්ග තිබුණා බුෆේ කැරලා තිබුණා මට කන්න බැරි වුණා කියලා පස්සේ දවසේ කියන්න එපා. හරිද? එද අපරාධේ බෙදාගෙන කන්න තිබුණා. මට කන්න ඕනේ නැණි කියලා කිව්වට වැඩක් නැහැ නේ. පමා වෙලා වැඩි. ඒක නිසා ලද අවස්ථාවේ කරොත් තමයි ක්‍රමවේදී. ලද අවස්ථාවේ කරොත් හොඳයි. මොකද මේ අවස්ථාව කොයි වෙලාවෙ ගිලිහිලා යයිද කියලා අපිට සාතිකයක් නැහැ. නේද? ප්ලේන් උත් කඩා වැටෙනවා කඩා වැටිලා නියම කඩා වැටිලා. අර අර DC වල කඩා වැටිච්ච ප්ලේන් එකේ ඉඳලා තියෙන්නේ ඔය මොනවද ඔය ස්කේටින් කරන තරුණ පිරිසක් ඉඳලා තියෙනවා සෑහෙන පිරිසක්. රුසියානු ඇමරිකානු ජාතිකයෝ තරුණ ළමයි. ඒ ළමයි ලොච්චර බලාපොරොත්තු ගොන්නක් තියාගෙන දින්න නැත්තේ. නේද? මේ ලෝක ලෝකේ මේ ක්‍රීඩාවට අපි ගොඩක් දක්ෂයෝ කියලා නේද? කොච්චර අනාගතේ සීනමවන්නේ නැතිද? නමුත් ඉතින් ඒගොල්ලොන්ට නොදැනීම යන්න උනා. අර ඥාතීන් ඇවිල්ලා එයාපෝට් එකට ඇවිල්ලා මේ ෆ්ලයිට් එක බලනකම් බලාගෙන ඉන්නවා නේ. දැන් දැන් අපි ලෑන් කරන්න තමයි යන්නේ කියලා මැසේජ් එකක් එන්නේ නැති සමහර විට. හරිද? ඊට පස්සේ කොහමද ලෑන් උන විදිහ? නේද? ඉතින් ඒවා දකින්නකොට අර පහුගිය දවසක කෙනෙක් කියනවා මොකද්ද මේ මේ ඇමරිකන් ජාතිකයෙක්. එයා කියනවා මොකද්ද මේ මේ ජීවිතයේ අර්ථය මෙහෙම දේවල් සිද්ධ වෙනවා නම් කියලා. නේද? මෙහෙම දේවල් සිද්ධ වෙනවා. ජීවිතයේ අර්ථය මොකද්ද කියලා ඒ වගේ සමාජවලත් ප්‍රශ්න නැගෙනවා. නමුත් මේ දහම තියෙන නිසා අපි කලින්ම මේ අනතුර දැනගෙන ඉඳියා. ඒක තමයි අපිට තියෙන ආරක්ෂාව. මොකද අර වගේ වෙලාවක සිද්ධ වුණාට පස්සේ ඔබ ගැන හිතන්න ගියාම පමා වැඩි වෙන්න පුළුවන්. වෙහෙස වැඩි වෙන්න පුළුවන්. නමුත් කලින්ම දන්නවා නම් මෙහෙම අනතුරක් මේ ලෝකේ තියෙන බව, මේ ජීවිතය මේ විදිහේ අනතුරුකාරී බව, අවිනිශ්චිත ස්වභාවයක් රජ කරන බව, එහෙමනම් කල යුත්තක් විදියට තියෙන එක දෙයයි. වෙන මොකුත් නැහැ. අනිත් ඒවා ඔක්කොම secondary. දෙවැනි. දෙවැනි බවට පත් වෙනවා. එක එක priority ആയി තියෙන එක කල යුත්තයි තියෙන්නේ. ඒක ඉදින් තම තමන්ගේ මට්ටමින් කරන්න ඕනේ. නැත්තම් දවසක මැරෙන මොහොතේ පසුතැවීමේ තමයි මැරෙන්න වෙන්නේ. මම මේ මේ කල යුත්ත මම කරේ නැහැ කියලා. නේද? යන්න තියෙන තැන පිළිබඳ හැකේකින් තමයි මැරෙන්න තියෙන්නේ. මැරිලා කොහේ යයිද දන්නේ නැහැ කියලා. ඉතින් එහෙම පසුතැවීමකින් සැකයකින් මලා කියන ඉතින් යන දියා ගැන හිතාගන්න පුළුවන් නේ. රාපායට ගියපු මනුස්සයටත් ඔහොම තමුන්ටම දෙස් දීමක් මතුවෙලා එනවා කියනවනේ නේද? පසුතැවීමක් දෙස් දීමක් මතුවෙලා එනවා. අර යම රජ්ජුරුව විදිහට අහනවා, ප්‍රශ්න කරනවා. එතකොට කියනවා මට එහෙම දෙයක් කරගන්න ඕනේ නෑ කියලා. නමුත් අපි හිතමු කරපු පුහුණුවක් තියෙන කෙනෙක් වැරදිලා හරි අපායට ගියා කියලා, කරන්න පුළුවන් විදිහට කරා කියලා ස්ථිරව කියන්න පුළුවන් නම් අපායට බාර ගන්නේ නැහැ. ඉන්ටර්විව් එක ෆේල්. ඒ වගේ ඉන්ටර්විව් එකක් නෙවෙයි, ෆේල් වුණත් ලොකු දෙයක් නේද? පාස් වෙන්න නැතු ඉන්න තරමට හොඳයි ඒ වගේ ඉන්ටර්විව් එකක්. අපායේ එන්ටරන්ස් ලැබෙන්නේ නැහැ. ඇයි? මේ විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඒක තමයි. මොකන්ද කියන්න පුළුවන් විශ්වාසයෙන්? මම හැකි පමණින් මගේ උපරිම මට්ටමින් කරා කියන දේ කියන්න පුළුවන්. ඒක කියන්න පුළුවන් නම් බාරගන්නේ නැහැ. බාරගන්නේ නැහැ. දැස සායිනාස කෙනෙක් කියනවා මම වැඩේනේ අපායයිද දන්නේ නැලු. මං කෝ සායිනාස මෙච්චරත් මේක කරලා අපාය යනවා වැඩක් නැහැ නේ මේකින් කියලා. නේද? මෙච්චර මේ පැවිදිත් වෙලා මේ කරන්න තියෙන උපරිමෙන් කරලා ආයේ අපාය යනවා නේ. ඉතින් මොකද්ද මේක ඇති වැඩේ? නේද? එහෙම සැක සංකාවක් තියාගන්න ඕනේ නැහැ. තමුන්ගේ උපරිම මට්ටමින් කරා කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන් නම් ඒකම ඇති. ඒක ගිහිල්ලා කියන්න අපායේ ඉන්ටර්විව් එකේදී. එතකොට බාරගන්නේ නැහැ. බාරගන්නේ නැහැ. ඔය මෙහෙට හරියන්නේ නැහැ, යනවා තමුසේ වෙනකොට හරි කියලා හරවල යනවා. ඉතින් ඒ කල යුත්ත කරන්න කියන මතක් කිරීම තමයි කරන්න
තියෙන්නේ. බොහොම පින් ස්වාමීන් වහන්ස, දැන් මම ආරාධනා කරනවා මේ සම්බන්ධ වෙලා සිටින ඔබට යම් කිසි ගැටලුවක් නිසැකවත් වීම පිළිබඳ යම් කිසි වාර්තාවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරන්න කියලා. සූම් අත ඔසවලා අපට දැනුම් දෙන්න. බන්දුල සොයිස මහත්මයාට හරි නදීප් මහත්මයාට හරි තියෙනවා නම් යම් කිසි ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ අවස්ථාවේ.
ප්‍රශ්නම් තියෙනවා ප්‍රශ්නන්ද මහ හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ විහිස් කරන්න ඕනේ නැති හිකින්දා.
එහෙමනම් අපි දැන් මීනුවන් නදීප් මේ ඉතුරු වැඩසටහන් කරගෙන යන්න.
හරි හරි. බොහොම පිං පත්මනන්ද සුපුරුදු ලෙස අද දිනේත් අපේ වැඩසටහන සමාප්ත කිරීමට පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමට අපි බද්දුරු මාමට ආරාධනා කරමු. අද දිනේ පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමට
අවසරයි ස්වාමින් වහන්ස. පුණ්‍යානුමෝදනා කිරීමට අද දිනත් ගෞරවනීය ස්වාමින් වහන්සේ නමකීමට අවසරයි. හෝමාගම ධම්ම කුසල ස්වාමින් වහන්සේ තාම වටිනා ධර්ම දේශනාවක් ධර්ම සාකච්ඡාවක් මෙහෙව්වා. අපේ උන්වහන්සේට ඒ ලබාගත් සීලෙන් පින් උන්වහන්සේගේ ප්‍රාර්ථනා එල්සම ඉෂ්ට වීමට හේතු වාසනා වේවා කියලා සිත සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වැඩසටහන දිගට කරගෙන යනු දෞපකාර කරන අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේත් ඒ වගේම අනිත් මීදිරිගල සීලම නිසන්න වන ස්වාමීන් වහන්සේලාට මේ පින් හේතුවෙන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අපටත් මේ කරගෙන යන වැඩ පිළිවෙල දිගටම කරගෙන යාමට ශක්තිය බලය වේවා. ඒ වගේම යම් පෙනෙන නොපෙනෙන කොටසක් මේකට උදව් උපකාර කරනවා නම් ඒ අයටත් පින් අනුමෝදන් කිරීමට ගාථා කීම දෙවියන්ට පින් අනුමෝදන් කිරීම ittavacācammehi sampadam punya sampadam sabbe deva anumodantu sabba sampatti siddhiya ittavacācammehi sampadam punya sampadam sabbe bhuta anumodantu sabba sampatti siddhiya ittavacācammehi sampadam punya sampadam sabbe sattā anumodantu sabba sampatti siddhiya ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මම් පරන්ති. ඥාතිත පින් අනුමෝදන් කිරීමෙන් ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. තම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ප්‍රාර්ථනා ගාථාව ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා. ස්වයන්වහන්සේ වන්දනා කිරීමට අවසරයි.
හොඳයි, හරි.
ඕකාස වන්දාමි බන්තේ
ස්තුති හොන්තු.
මයාකතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදන්.
සාමිනාකතම් පුඤ්ඤං මයිහං දා තබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බ.
ඕකාස කමාමි බන්තේ.
සුඛේ හන්තු.
දිතියම්පි වන්දාමි බන්තේ.
සුඛේ හන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
සුඛේ හන්තු. අභිවාදන සේවිස නිච්ඡං වද්දා පචායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයවන්නෝ සුඛං බලං ආයිරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වචතෝ නිබ්බහන් සම්පatti විනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මා ලද්දං පස්සිතින් වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං.
ප්‍රපත්තේවා හැම දෙයක්ම දරුවන් සර්.